හොඳයි පින්වතුනි කවුරුත් සාදුකාරයක් දෙන්න. පුළු පුළුවන් තැන් වලින් තැන්පත් වෙන්න පැය දෙකක් පමණ වේලාවක් අපි මේ ධර්ම සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අද පුළුවන් තරම් ඉක්මනට මම හිතන්නේ හවස 3:30 වෙනකොට බැස්ස එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකට ඊට කලින් කාටත් තම තමන්ගේ නිවස් බලා යන්න අවස්ථාව ලබා දෙන්න ඕන. මේ දැන් මේ බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන පිළිබඳව නොවැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 22 ලබන සෙනසුරාදා අදත් සෙනසුරාදා ඉඳන් 29 දක්වා තවත් භාවනා වැඩසටහනක් ඔක්තෝබර් මාසේ පැවැත්වෙනවා. ඒකට නම් දීලා තියෙන සියලුම් පින්වතුන් ඒකට සහභාගි වෙලා මේ දැනුම දැක්මක් බවට පත් කරගන්න කටයුතු කරන්න පුළුවන්. ඒකට පෙර 21 වෙනිදා සූර්ය වැව රෝහලේ ඒ පන්සලේ මූලිකත්වයෙන් ධර්ම දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා උදේ 8:00ට. ඒ සූර්ය වැව ඇඹිලිපිටිය තිස්සමහරම් ප්‍රදේශවල පින්වතුන්ට ඒකට සහභාගි වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට නොවැම්බර් මාසේ 5 වෙනිදා ඉඳන් 11 වෙනිදා දක්වා පෝයට පෙර පෝය 14 වෙනිදා නොවැම්බර් ධර්මයේ භාවනා වැඩසටහනක් තියෙනවා. ඒකට සහභාගි වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මහරගම මොරගටියේ මේ ධර්ම දේශනාව තියෙන්නේ නොවැම්බර් 20 වෙනිදා. මොකද පෝය 14 වෙනිදාට දිලා තියෙන නිසා ඉදිරියට ඒක ටිකක් අපහසුයි. ඒ නිසා 20 වෙනිදාට ඒක කල් දැම්මා. ඊළඟට නැවතත් නොවැම්බර් මාසේ අවසන් නාම දෙසැම්බර් මාසේ 2 වෙනිදා තියෙනවා කළුතර බෝධියේ ධර්ම දේශනාවක් දෙසැම්බර් 3 වෙනිදා ඉඳන් 10 වෙනිදා දක්වා 9 වෙනිදා දක්වා භාවනා වැඩසටහනක් තියෙනවා මීරිගමදී දෙසැම්බර් 13 පෝය. ඊට පස්සේ නැවතත් දෙසැම්බර් 17 වෙනිදා ඉඳන් 23 දක්වා භාවනා වැඩසටහනක් තියෙනවා දවස් 7ක බිබිලේ නාගල වැව රජමහා විහාරයේදී. ඉතින් ඒවටත් මේ පින්වතුන්ට සහභාගි වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එච්චරයි විශේෂයෙන්ම දැනුම් දෙන්න කරන්න තියෙන්නේ. ඒ වගේම ලබන අවුරුද්දේ භාවනා වැඩසටහන දැනට ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒකට සහභාගි වෙන සම්බන්ධ වෙන පින්වතුන්ට නම් දෙන්නට පුළුවන්කම තියෙනවා. අර පහල ලියන මහත්තයෙක් ඉන්නවා. එයා ගාව ලියාපදිංචි වුණාම ඒ දවස් 7 භාවනා වැඩසටහනට තම තමන්ටත් සහභාගි වෙන්න අවස්ථාව තියෙනවා. දැන් අද පළමු කොටම මේ මුල් අවස්ථාවේදීම මේ පඬුවස්නුවර මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් මේ 10 වෙනි පන්තියේ විභාගයට ඉන්න දරුවන් පිරිසක් සහභාගි වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න කීපයක් වාචික වහන්න අවස්ථාව ලබා දෙන්න අවසර ඉල්ලලා තියෙනවා. දැන් ඒ සඳහා අවස්ථාව දැන් මේ දරුවාගේ ප්‍රශ්නය මේක ටිකක් පැයක විතර ධර්ම දේශනාවක් කළ යුතු ප්‍රශ්නයක්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි හැම අවස්ථාවකදීම බෞද්ධයන් හැටියට සිහිපත් කරන මෙනෙහි කරන ගායනා කරන පාඨයක් තියෙනවා. මේකේ අර්ථ නානත්වයක් තියෙනවා. මේකේ ගැඹුරු පරමාර්ථයකුත් තියෙනවා. නමුත් උඩින් යන අර්ථයකුත් අද භක්තියෙන් අපි විශ්වාස කරන නමස්කාර පාඨය කියන අර්ථයකුත් තියෙනවා. ඒ නිසා මේකේ දැන් කවුරුත් දන්නවා මං විග්‍රහ කරන්න ඕන ලෞකික අර්ථය නම් එහෙම නැත්නම් සම්මුති අර්ථය බුද්ධාගමේ කියන අර්ථය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා වූ සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා. නමුත් මේ තස්ස කියන වචනේ ඒගොල්ලෝ අත්තරදා. යම් හේතුවක් සහ ඵලයක් සම්බන්ධ කරන වචනයක් තමයි මාගදී භාෂාවේ තස්ස. මේ තස්ස කියන වචනෙන් හේතුවයි ඵලයයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන පරමාර්ථ ධර්මය ගැඹුරු ධර්මය මම බොහොම කෙටියෙන් මේක කියන්නේ න මෝ කියන්නේ මෝහය සහ මුලින්ම නැති කර ගැනීම. එහෙම නැත්නම් තවත් අර්ථයක් තියෙනවා න මෝ කියන්නේ මෝ කියන්නේ මව් කුසකට යෑම. මව අර මෝ කියන්නේ මවට මහි නහි ජාතු ගබ්බ සෙයම් පුනරේතිති. මව් කුසකට යෑම සදහටම සහ මුලින්ම නවත්වනවා කියන අර්ථයකුත් තියෙනවා න මෝ කියන වචන දෙකක් අකුරු දෙකක් වුණාට න මෝ කියන්නේ නැවැත්තුවා මෝහය කියන එක මෝහයෙන් කටයුතු කිරීම සදහටම සහ මුලින්ම නැවැත්තුවා කියන එක හෝ මව් කුසකට යෑම සදහටම සහ මුලින්ම නැවැත්තුවා කියන අර්ථය තමයි න මෝ කියන්නේ. ඒ මිසක් මේ නමස්තේ කියන සංස්කෘත හින්දි වචනයක් තියෙනවා ඒකේ එහෙම අර්ථයක් මේ බුද්ධ දේශනාවේ පරමාර්ථ හැටියට නමස්කාරයක් හෝ නමස්තේ කිරීමක් වන්දීමක් මේකේ අර්ථ ගන්නවන්නේ නැහැ. තස්ස කියන්නේ මේ මෝහය නැති කරගන්නට හේතුනේ කරුණු හතරක්. භගවතු වත භග කළා විභංග කළා බෙදලා බලන්න බුදුහාමුදුරුවෝ මේ විභජ්‍යවාදී කියන බුදුහාමුදුරන්ට ඒ කාලේ කිව්වේ විභජ්‍යවාදියා. ওই විභංග ප්‍රකරණේ කරලා තියෙන්නේ සියලුම දේ මේ වත මේ ගත හිත බෙදලා විභංග කළා භාග කරලා බලන්න පුරුදු කරපු එක. ඒ නිසා දැන් ඔය පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට ඒ වගේම චක්කු සෝත ගාන ජීවා කාය මනෝ හැටියට රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහසු ධම්ම හැටියට ඒ වගේම නාම රූප හැටියට ආපෝ තේජෝ වායෝ පඨවි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර හැටියට බෙදලා විභංග කරලා බලන්න බුදුහාමුදුරුව පටිකූල මනසිකාරයෙන් අර කේශාලෝමාන ආකාරදන්තා තචෝ හැටියට විභංග කරන බලන්න ධාතු විභංගය නවසියෝතික විභංගය මේ සියලු දේ විභංග මේ බෙදලා බලන්නට බුදුහාමුදුරුවෝ ඉගැන්නුවා. මේ බෙදලා බැලුවාම මේ නිත්‍යසේ සුඛසේ අත්‍යසේ හිටින ඝන සංඥාව දුව සංඥාව සත්ව බුද්ධ සංඥාව අර මමත්වය කියන අස්මානය කැඩලා යනවා බිඳිලා යනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ මේ විභජ්‍යවාදී හැටියට මේ වත මේ ඝන සංඥාව මේ සත්වයේ පුද්ගල කියන සත්ත්වය තමා නිත්‍යසේ සුඛසේ අත්‍යසේ මිනිසු ගන්නෙ. බෙදලා බලන්න පුරුදු වුණාට පස්සේ මේක ඇත්ත ඇටි ඇටියට යථාවාදී තථාකාරී හැටියට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ නිසා වත බග කළා බෙදලා විභංග කළා බලන්න පුරුදු වුණා. ඒ පුරුදු වුණ නිසා තමයි අර මෝහය නැති වෙන්නේ. ඒ වගේම මේ අරහතු රහ බැලීම අත්තරින්න පුරුදු වුණා. දැන් පෘථග්ජන පුද්ගලයා මේ ආස්වාදයක් ලබන්නේ ඇහෙන් දකින රූප රස බලලා රස උරලා රස විඳලා පිනවා පිනවා ආස්වාදනය කරලා. ඒ වගේමයි කනින් ආන ශබ්දනාසයෙන් ගන්න ගඳ සුවඳ දිවෙන් ගන්න රස කයෙන් ගන්න පහස මනසෙන් ගන්න ධම්ම සියලුම පෘථග්ජන පුද්ගලයෝ උරාබුනවා. ඇහෙන් රූප උරාබනවා කනින් ශබ්ද රූප උරාබනවා නාසයෙන් ගඳ සුවඳ රූප උරාබනවා දිවෙන් රස රූප කයෙන් පහස රූප මනසෙන් ධම්ම රූප. මේ උරාබන ගතිය තමයි පාණින් කියන්නේ. පානය කරනවා උරාබුනවා අබ්බ කරනවා ලෝ අබ්බ කරනවා කියන්නේ මේක. ඒ නිසා මේ ලෝ අබ්බ කිරීමෙන් මේ උරාබීමෙන් මේ පානය කිරීමෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් ආකාරයට බුදුහාමුදුරුව මේ රහ බැලීම අවර විඥාන ආහාර හැටියට සංචේතන ආහාර සම්පස්ස ආහාර කබලින්කාර ආහාර හැටියට මේ උරාබීම නවත්තලා මේ රහ බැලීම නවත්තන ක්‍රමයක් බුදුහාමුදුරුව කියා දුන්නා පෙන්ලා දුන්නා. ඒ අනුව රහ බැලීම අත්හැරීම තමයි අරහතු කියන්නේ. ඒකට නොයෙකුත් ආකාරයේ විග්‍රහයක් කරලා තියෙනවා. මේ බුද්ධ දේශනාවේ අජාතං අභූතං අකතං අසංකතං අනපායෝ අනුපායෝ අනනිශ්චිතෝ අකතඤ්ඤතෝ අන්තිමට අරහතෝ කියන ආකාරයට. ඒ රහ බැලීම අත්තරින්නට තමයි මේ සියලු විග්‍රහයන් බුද්ධ දේශනාවේ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම සංමා සං කියන්නේ රාගයේ ద్వේෂයේ මෝහය, මා කියන්නේ මිදි නිදහස් වීම. මේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් මිදි නිදහස් වෙන්න තමයි සංවර සංසිඳීම සංසුන් සම්මා මේ සංවිග්‍රහයෙන් සංදේශනාවෙන් අර සම්තිත්‍යති සම්නිසීදති ඒකෝදිවති සම්මාදීයති මේ විග්‍රහය බුදුහාමුදුරුව පෙන්වලා දීලා තියෙන අර මෝහය නැති කරන්න. ඒ වගේම සම්බුද්දස්ස බව උදුරා දෙමීම තමයි බුද්ධ සම්බුද්ධ කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහ මුලින්ම උදුරා අස් කිරීම නැවත නූපදින ලෙස ඉවත් කිරීම. මේ අනුව මේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචන හතරෙම තියෙන්නේ පුද්ගලයාගේ හිතේ මේ රාගය, ද්වේෂය, මෝහය උපදින්නට හේතු වූ කරුණු සියලු දේ බුදුහාමුදුරුවෝ දැනගෙන විදලා බෙදලා බලලා අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන මේ සංවලින් මිදී නිදහසන ක්‍රමය තමයි පිළිවෙත් තමයි පරියාය තමයි කියලා දීලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තස්ස මෝහය නැති වෙනවා. මෝහය නැතිීමේ ප්‍රතිඵලයක් හැටියට මේ කියන දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේක අඤ්ඤාමඤ්ඤයි. එහෙම නැත්නම් මේක අන්‍යෝන්‍ය වශයෙන් සම්ප්‍රයුක්ත කරනවා. මෝහය නැතිවීම නිසා මේ දේ සිද්ධ වුණා. මේ දේ සිද්ධ වුණ නිසා මෝහය නැති වුණා. නැවත උපතක් ලබන්නේ නැහැ. මව් කුසකට යන්නේ නැහැ කියන අර්ථය තමයි නිවන් දකින්නට උපකාර වන අර්ථය තමයි මේ පරම අර්ථය. නමුත් ඒක ලෞකික වශයෙන් අද වන විට මේ බුද්ධ ආගමේ මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු ආජානන් වහන්සේට මගේ නමස්කාරය වන්දනාව වේවා කියලා එකෙන් කිසි දවසක කාටවත් නිවනක් නැහැ. හිතේ යම් ආකාරයක උඩ පැහැදීමක් එන්න ඉඩ තියෙනවා. නමුත් නිවනට උපකාර වන කුසලයක් අර කෙලෙස් කුණු කිලුටු දේ හිතෙන් අත්හැරීමක් වෙන්නේ නැහැ. නමුත් මේකේ ගැඹුරු අර්ථ ධර්ම දුක්ඛ තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ ගාථාව අර්ථ ධර්ම නිරුක්ති තේරුම් අරගෙන අපි ගායනා කරනවා නම්, සිහිපත් කරනවා නම්, අනුපස්සනා කරනවා නම් එතෙන්දිම මේ නිවනට මේක මග විවුර්ත වෙන බව තේරුම් ගත යුතුයි. දැන් මේ දරුවගේ ප්‍රශ්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. නමුත් මාගදී භාෂාවේ මේක අනිත් පැත්තයි තියෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං. මාගදී භාෂාව මූල ප්‍රාකෘති භාෂාව මේ පැත්තේ ඉඳන් මේ පැත්තට කියවෙන භාෂාවක්. නමුත් මේක ලිඛිත භාෂාවක් නොවන නිසා මෙතෙන්දී දැන් අපි ගච්ඡාමි සරණං බුද්ධං කියපු එක සිංහලෙන් කවුරු හරි කියනවා නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියවෙනවා. මේකයි වෙනස. මේ කන පිට ගහලා තියෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තියෙන්නේ සරණං, සරණ නෙමෙයි. මේක අර අරණ විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ මේ රණ, අරණ, විහරණ, සරණ සියලු දේ විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේක තියෙන්නේ සරණං. සරණං කියන්නේ මේ චර බව, කාමාවචර, රූපාවචර, අරූපාවචර බව තමයි පැවැත්ම. එමන්න රාගය, ද්වේෂය, මෝහය කියන එක දිගින් දිගටම මෙරිය ගමන්ට උපකාර වන ආකාරයට පවත්වාගෙන යෑම තමයි චර බව. මේ චරණ, චරණං, චරණං කියන්නේ මේ පැවැත්ම, මේ රාග බව, මේ කාමාවචර, රූපාවචර බව, අරූපාවචර බව නැවැත්වීම. මේ නැවැත්වීමට තමා මේ නං කියන්නේ සරණං චරණං. ඒ වගේම ගච්ඡාමි කියන්නේ යම් මාර්ගයක ගමන් කරනවා, අනුගමනය කරනවා, මාර්ග චර්යාවක් පිළිවෙතක් ප්‍රතිපදාවක් අනුගමනය කිරීම ගච්ඡාමි. මොකටද මේ පිළිවෙත ප්‍රතිපදාව අනුගමනය කරන්නේ? මේ චර බව නම් කරන්න, නැති කරන්න, මේ චර බවෙන් මිදී නිදහස් වෙන, මේ රිය ගමනෙන් මිදී නිදහස් වෙන. කොහොමද මේක කරන්නේ? ගච්ඡාමි චර නම් බුද්ධං. මේක ක්‍රියාපදයක්. බව උදුරා දමන්නට උපකාර වන ධර්මය තේරුම් ගැනීමෙන්, බව උදුරා දමීමෙන්, මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමීමෙන් ගච්ඡාමි චරණං බුද්ධං. ඒ වගේම ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං. ධම්මං කිව්වහම හේතුඵල ධර්මයට බහගලපා බලා, ණය විනයට සසඳා බලා මේ චර බව නවත්තන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට බණ අහලා, ධර්මය අහලා, හේතුඵල ධර්මය තේරුම් අරගෙන. ඒ නිසා ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි චරණං සංඝං. සංඝං කියන්නේ මේ සංසාර සම්බන්ධය සදහටම සහ මුලින්ම ගහලා, බිඳලා, කඩලා, විඝාත පරිලාහ කරලා සමුච්ඡේද වශයෙන් මේ බැඳීම, මේ සම්බන්ධය, මේ සංඝං කියන ආකාරයට ගලවා ඉවත් කිරීම තමයි ගච්ඡාමි චරණං සංඝං කියුවේ. ඒ නිසා මේ පේලි තුනෙන්ම, මේ වචන තුනෙන්ම ඔය අද සිංහල භාෂාවෙන් අපි හිතන සරණ තත්වයක් නෙමෙයි, පිහිටක් නෙමෙයි, උපකාරයක් නෙමෙයි, උදව්වක් නෙමෙයි. මේ කාගේවත් පිහිටකින් බුදුහාමුදුරන්ගේ හෝ මේ කියන යම් යම් පුද්ගලයෙකුගේ උපකාරයක් උදව්වක් නෙමෙයි මෙතන තියෙන්නේ. තමන් යථාභූත ඥාන දර්ශනයෙන් මේ බව උදුරා දමන හැටි, මේ හේතුඵල ධර්මයට බහගලපා බලා විනයට ණයට සසඳා බලා, ඒ වගේම මේ සංසාර සම්බන්ධය තේරුම් අරගෙන ගසා බිඳ දැමීමේ මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න ඕන මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරෝ දේශනා කරපු දේ අපි සිංහලෙන් හිතනකොට, සිංහලෙන් කියනකොට, කරනකොට මේ ක්‍රියාපදය නාමපද තුනක් බවට පත් වුණා. අද අර බුද්ධං සරණං, ධම්මං සරණං, සංඝං සරණං කිව්වහම අර පන්සලේ ඉන්න හාමුදුරුවෝ තමයි සංඝං, අර පුස්තකාලේ තියෙන පොත් ටික තමයි ධම්මං, අර බුදු පිළිමේ තමයි බුද්ධං. මේක අර පද පරම විදිහට අර ක්‍රියාපද තුන, නාමපද තුනක් කරගත්තාම මේක කන පිට ගැහුණා, ධර්මය ආගමක් වුණා, නිවන බැහුණා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මාගදී භාෂාව, මාගදී භාෂාව හැටියට තේරුම් ගන්නා තාක්කල් කෙනෙකුට මේ බුද්ධං චරණං ධම්මං චරණං ගච්ඡාමි යන පුළුවන් කමක් නැහැ. මේකයි පරමාර්ථය. වර්තමාන මොහොතේ කළ යුතු ක්‍රියාවක් තමයි මේ ගච්ඡාමි සරණං බුද්ධං, ගච්ඡාමි සරණං ධම්මං, ගච්ඡාමි සරණං සංඝං. ඒ මිසක් අර පන්සලේ තියෙන බුදු පිළිමේ හෝ පුස්තකාලේ තියෙන ධර්ම පොතික ටික හෝ පන්සලේ ඉන්න හාමුදුරුවෝ හෝ නෙමෙයි මේ බුද්ධං ධම්මං සංඝං කිව්වේ. මේ තමන්ගේ හිතේ කළ යුතු ක්‍රියාකාරකම් තුනක් විග්‍රහ කිරීම. නිවනට උපකාර වන චර බව නැති කරන්නට උපකාර වන ක්‍රියාකාරකම් තුනක් තමයි මෙතනින් මේ විග්‍රහ උනේ, විග්‍රහ කරන්න. මේක ටිකක් ගැඹුරුයි. නමුත් තේරුම් ගත්තට පස්සේ මේක ඉතාම සරල දෙයක්, තමන්ට කරගන්න පුළුවන්. කාටවත් වැඳ වැඳ හිටියන දුවට ප්‍රශ්න නැහැ. වැඳීම පිටීම තියෙන, යැදීම පැතීම ඒ ආගමේ. මේ ධර්මයේ එහෙම එකක් නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, කුලියාපිටියේ පඬුවස් නුවර ජාතික පාසලෙන් තව ප්‍රශ්න දෙකක් ලිඛිතව යොමු කරලා තිනවා. පළවෙනි ප්‍රශ්නය, බුදුන් වහන්සේ ලංකාවේ උත්පත්ති ලැබූ බව දක්වන සාක්ෂි පිළිබඳ අපට ගැටලුවක් හැඟී පැන නැගී ඇත. කරුණාකර පහදා දෙන්න.
බුදුහාමුදුරුව ලංකාවේ උපදුණයි කියලා මං කොහෙවත් කවදක්වත් කොතනකවත් කාටවත් කියලා නැහැ. එහෙම එකක් කිව්වයි කියලා හිතවනම් ඒක වැරදි අදහසක්. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණේ ජම්බුද්දීපා. ජන් බුද්ධීපා කියන්නේ බුදුන් ජන්මේ ලබන දීපය. මේක මාගදී වචනයක්. ජම්බුද්දීපය කියන්නේ නම් මේ ලංකාවේ ඉතිහාසයේ ලෝකෝපකාරය කියලා බොහොම අතීතේ පොත් ලියලා තියෙනවා, පොතක් ලියලා තියෙනවා. රණස්කල හාමුදුරු කියලා මුගක් අතීතේ මේක තියෙනවා. මේ සිව්හෙළය විග්‍රහ කරලා. සිව්හෙළය කියන්නේ ජම්බුද්දීපා, උතුරු කුරු දීපා, අපරගෝයානය පූර්ව විදිහේ. ඒ වගේම මේ ජම්බුද්දීප කඩේම් පොත කියලා දැන් ඔය පෙරදිනේ විශ්වවිද්‍යාලයේ සිලොන් රූම් එකේ ලන්ඩන් කෞතුකාගාරයේ තියෙනවා. ත්‍රිසිංහලයේ කඩේම් පොත්, ජම්බුද්දීප කඩේම් පොත්, ඒ වගේම මේ හෙළ කඩේම් පොත්. මේ සියලු කඩේම් පොත් වල තියෙනවා ජම්බුද්දීපේ කඩේම්. මේ ජම්බුද්දීපේ කඩේම් වල මධ්‍ය මණ්ඩලයේ හැටියට aran තියෙන හැම පොතකම තියෙන්නේ මේ බෝධි මණ්ඩලය. බුද්ධත්වයට පත් වූ බෝධි මණ්ඩලය. එහෙම නැත්නම් සිරිපාද කන්ද. ඒ නිසා මේ ජම්බුද්දීපය පිහිටිය මේ හෙළබිමේ. ඉන්දියාවේ කොහේවත් ජම්බුද්දීපයක් කවදක්වත් තිබුණේ නැහැ. ඉන්දියාවට අතීතයේ සඳහන් කළ සියලු නාමයන් ඉන්ටර්නෙට් එකේ අතීතයේ තියෙනවා. හෙළබිමට අතීතයේ සඳහන් කළ නාමයන් සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේඛනගත කරලා තියෙනවා. ලංකාවට ජම්බුද්දීපය කියලා ලංකාවේ කොටසකට මහාවංශයේ අනිකුත් සියලු පොත්වලත්, සියලු ලේඛනවලත්, සියලු කඩින් පොත්වලත් ජම්බුද්දීපා කියන මේ වචනේ විග්‍රහ කරලා තියෙනවා. නමුත් ඉන්දියාවට කිසි දවසක සුද්ධ මේ වචනය ඉන්දියාවට පවරනකම් කොහේවත් අදවත් අද කිසි කෙනෙක් මේ ඉන්දියාවේ ගියාට ජම්බුද්දීපේ දඹදිව කියලා එකක් ඉන්දියාවේ ඇත්තේ නැහැ. මේක අභව්‍ය අද්භූත දෙයක්. ඒ නිසා මේකට තර්ක විතර්ක කරන්න අවශ්‍ය නැහැ. ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ ජම්බුද්දීපය කියන්නේ මේ හෙළබිමේ එක්තරා කොටසක් බව, මේ සිව්හෙළෙන් එක කොටසක් බව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ බුදුන් උපන් රට කියන්නේ අර නිවන් දකින ධර්මයේ උපන් රට මිසක් මේක මේ භෞතික වශයෙන් නමක් නෙමෙයි. ඒ නිසා මේ උතුම් බුද්ධ ධර්මය, නිවන් දකින බුද්ධ ධර්මයේ උපන් රට මේ ජම්බුද්දීපය. ඒ අනුවයි මේකට බුදුන් උපන් දේශය ජම්බුද්දීපය දඹදිව කියලා කිව්වේ. නමුත් ඉන්දියාවේ බසාන්තුමා පැහැදිලිව කියලා තියෙනවා අර මේ තව ඉන්දියානු ඉතිහාසය ලිව සිංහ බැනර්ජීලා දෙන්න කියලා තියෙනවා මේ ඉන්දියාවේ කිසි දවසක මේ නිවන් දකින ධර්මයක් කිසි කෙනෙක් ඇදහුවෙත් නැහැ, දන්නෙත් නැහැ, දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි ආගම මේ බුදුහාමුදුරන්ගේ නමින් ආගමක් හදලා බුද්ධ ධර්මය කියන එකක් නෙමෙයි බුද්ධ ආගම කියලා එකක් ඉන්දියාවේ තිබුණා අතීතේ. නොයෙකුත් යුගවල කනිෂ්ක යුගයේ, අශෝක යුගයේ මේ වගේ කාලවල ආගමක් තිබුණා, ධර්මයක් තිබුණා. ඒ වගේම හොඳට තේරුම් ගන්න ඕන මේ බුද්ධ ආගම ගෙනාවේ ඉන්දියාවෙන් ලංකාවට. ඒක කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. බුද්ධ ආගම ගෙනාවේ ඉන්දියාවෙන් ලංකාවට බුද්ධ ධර්මයේ තිබුණේ තියෙන්නේ ඉදිරියටත් අතීතෙත් හෙට උනත් මේ නිවන් දකින බුද්ධ ධර්මය මේ ලෝකෙ වෙන කොහෙවත් රටක උපදින්නෙත් නැහැ, තියෙන්නත් බෑ. මේ හෙළ බිමේ මේ ජම්බුද්දීපයේ මිසක්. මේක තේරුම් ගන්න ඕන.
එහි දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, අපගේ අධ්‍යාපන කටයුතු වලට බුදුදහම නිවිරිද්දව යොදා ගන්න ආකාරයේ කරුණාකර අපගෙන කරුණාවෙන්
දැන් මෙතෙන්දි දෙකක් තියෙනවා. විභාග පාස් වෙන්න නම් අර පෘථග්ජන පුද්ගලයෝ කියපු නිර්දේශයන්ට අදාළව පිළිතුරු සපයන්න අවශ්‍යයි. විභාගේ පාස් වෙන්න. විභාගේ පාස් වෙන්න ඇත්ත ලියලා හරියන්න. බොරුව වුණත් නිර්දේශයට අදාළව බොරුව ලියන්න වෙනවා. දෙකම දැනගන්න ඕන. බොරුව බොරුව හැටියට දැනගන්න ඕන, බොරුව තමයි මේ අධ්‍යාපන කියන්නේ බොරුව. ව්‍යාපන කියන්නේ ඇත්ත. එනිසා දෙකම තේරුම් ගත්තට පස්සේ විභාගෙ පාස් වෙන්න ඒක බොරුව ලියන්න, නිවන කියන විභාගෙ පාස් වෙන්න ඇත්ත අනුගමනය කරන්න එච්චරයි. දෙකම තේරුම් ගන්න ඕනේ. ඒක නෙමේ දැන් අපි මේ ඉගෙන ගන්න මේ සියලු දේ. හැබැයි මේක මේ නිර්දේශ මේ පෘථග්ජන පුද්ගලයන් විසින් ඔය 1930 ගණන් වලදී මේ බුද්ධාගමට දහම් පාසල් වලට බොරු නිර්දේශයක්, වැරදි නිර්දේශයක් ඉන්දියාවේ තිබුණු මේ ශිලාදිත්‍ය රජුරුවන්ගේ කාලේ ලිව්ව දිව්‍ය අවධානය සහ ලලිත විස්තරයේ පදනම් කොටගත් ඒක සිංහලට පරිවර්තනය කරලා ලියූ බුද්ධ චරිතය කියලා පොතක් නිසා තමයි මේ සියල්ල වැරදිලා විකෘති වෙලා කන පිට ගහලා අද ඔය මිෂන් නිර්දේශයක් වැරදි විදිහට මේ ළමයින්ට දරුවන්ට උගන්වන්නේ කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒක විෂය නිර්දේශයට අනුව ඒ පොතේ තියෙන ආකාරයට අනුව මේකයි. නමුත් මේ ධර්මතාවයට අනුව මේක ඊට වඩා වෙනස් බව තේරුම් ගන්න ඕන. ඒ නිසා බොරුව බව දැනගෙන නම්වත් විභාගයට ලියන්න බොරුව. මොකද ඒකේ විෂය නිර්දේශය තියෙන්නේ ඒක.
ස්වාමීන් වහන්සේ ඕලාරික වශයෙන් යන අර්ථය කාරුණිකව පහදා දෙන්න.
ඕලාරික
වශයෙන්
දැන් අපිට අල්ලන්න, ස්පර්ශ කරන්න, කන්න, බොන්න, ඉඹින්න මේ සියලු දේ යම් කිසි තියෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජ ඒවා ඕලාරිකයි. නමුත් ඊට වඩා සියුම් දේවල් තියෙනවා ඕලාරික නොවන. ඉතින් ඒක නිසා මේ කාමරාග කියන දෙක ඕලාරික වශයෙන් විතරයි සකදාගාමි ඵලයෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. සියුම් අනිකුත් සියලු ගැඹුරු අර්ථයෙන් මේ කාමරාග පටික ඉවත් කරන්න පුළුවන් අනාගාමි ඵලයෙන් මාර්ගය. මේක දෙකක්. ඒ නිසා ඕලාරික වශයෙන් සහ සියුම් වශයෙන් මේ කාමරාග පටික අවස්ථා දෙකකදී හිතෙන් රාග විරාග කරන්න ඕන. එම නම් එවන් ප්‍රහාණය කරන්න, අයින් කරන්න, අස් කරන්න, ඉවත් කරන්න ඕන.
ස්වමනංස අන්තර්ජාලෝස්සේ ප්‍රශ්න දෙක තුනක් යොමු කරලා තිනවා. පළවෙනි ප්‍රශ්නේ ඥානය, විඥානය හා ප්‍රඥාව අතර වෙනස බුදුදහමේ පැහැදිලි කර ඇත්තේ කෙසේද?
ත්‍රිපරිවර්තය. විඥාන, ඥාන, පඤ්ඤා. දැන් මං විඥානය කියන එක විකෘති වූ, විෂම වූ, වෙනස්වන්නා වූ, වෙනස් විවිධ තත්ත්වයන්ට පත්වන්නා වූ, විෂම තත්ත්වයන්ට, වේගයන්ට, වේදනාවන්ට පත්වන්නා වූ දැනුම ඥානය සංඥාවන්ගින් ලැබෙනකොට ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් පණින් ඒවා ආහාර හැටියට ගන්න පුළුවන්. ඒවා විඥාන ආහාර. ඥාන කියන එක හොඳට නරකට දෙකටම යනවා. නිවන් දකින්නත් ඥානයක් ඕන. ඒ වගේම පැවැත්ම පවත්වාගෙන යන්නත්, නරක වැඩේ කරන්නත්, හොඳ වැඩේ කරන්නත් ඥානයක් ඕන. ඒ නිසා ඥාන කියන එක දෙපැත්තටම යනවා. ඒකේ දෝතාවයක් තියෙනවා. ප්‍රඥා කියන්නේ ප්‍රකෘති වූ, පරම පවිත්‍ර වූ, පිරිසිදු වූ, අර කෙලෙස් කිලුටු ගති රහිත වූ, කෙලෙස් කිලුටු ගති නූපදින ඥානය පඤ්ඤා කියලා විග්‍රහ කරලා තියෙනවා. මේක පැහැදිලිව විඤ්ඤාපනාය, පඤ්ඤාපනාය කියලා දෙපැත්තකට තියෙනවා. මැද තියෙනවා ඥාන කියන එක. ඉතින් ඒක නිසා දැන් ඥානං උදපාදි වුණාට පස්සේ තමයි පඤ්ඤා උදපාදි වෙන්නේ. ඥානං උදපාදි වෙනකම් විඤ්ඤාණං උදපාදි තමයි තියෙන්නේ. විඥාන උදපාදි කියන්නේ හතර අපායට යන්න පෘථග්ජන තත්වයට අතරමං වෙන්න, රාග දේශ මොහෝ ඉපදින්නට හේතු වුණු දේ තමයි විඤ්ඤාපනාය, විඥානය. ප්‍රඥාව උපදුනාට පස්සේ මේ රාග දේශ මොහෝ කියන ඒවා හිතක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හිත පිරිසිදු වෙනවා. කුණුකටයි කුණු එකට එකතු වෙන්නේ. කුණු නැති තැනක, කිලුට නැති තැනකට කුණු ආවත් ඒක එන වේගයටත් වඩා වේගෙන් ප්‍රහාණය වෙලා, ඉවත් වෙලා, අස් වෙලා, අහින් වෙලා, පිරිසිදු වෙනවා. ඒක තමයි පඤ්ඤා කියන එක. ඒ නිසා විඤ්ඤා, පඤ්ඤා, ඥාන තුනම තේරුම් ගන්න ඕන. මේ හිතක පිරිසිදු වෙනකොට, මේ ධර්මය අහනකොට, ධර්ම මාර්ගය අනුගමනය කරනකොට, මාර්ගචර්යාව පිහිටනකොට, අර බුද්ධං ගච්ඡාමි සරණං, බුද්ධං ගච්ඡාමි සරණං, ධම්මං ගච්ඡාමි සරණං, සංඝං වෙනකොට මේ විඤ්ඤාපනාය, පඤ්ඤාපනාය කියන தത്വෙට පත් වෙනවා ඉබේම.
ඒ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ උදාහරණයක් ලෙස මාගදී දහම් පදයක් උපයෝගී කරගෙන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ලෙස පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි.
දැන් මේක මේ විනාඩි ගානකදී කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක පිළිබඳව අර්ථ ධර්ම නිරුක්ති පටිභාන 36 ආකාරයකට ඥාන 36ක් ඇටියට ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විභංග ප්‍රකරණේ විග්‍රහ කරලා තියෙනවා. මම පොඩි උදාහරණයක් විතරක් ගන්නම්. මේ ගති කියන එක අපි ගත්තොත්, මේ ගති කියන්නේ අපි දැන් කර ගන්නවා, එකතු කර ගන්නවා, අල්ල ගන්නවා, අයිති කර ගන්නවා, උපාදානය කර ගන්නවා වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේදී මේ එකතු කරගත්තාම, අල්ලගත්තාම, අයිති කරගත්තාම, ඇතුළට ගත්තාම ඒක ගතියක් හැටියට තැන්පත් වෙනවා. මේ ගති එක්ක දුගති, එක්ක සුගති, එක්ක අගති, එක්ක විගති. මේ ගති අයින් කරන්න පුළුවන්. එතකොට අර විගති අවිගති වෙනවා, නගති වෙනවා. මේක අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට 36 ආකාරයකට ඔය ගති කියන එක අංගුත්තර නිකායේ ගති සූත්‍ර විග්‍රහයේදී විග්‍රහ කරලා අවසාන වශයෙන් මේ නිවන න ගති කියන ආකාරයට මේ සබ්බධම්ම මූලපරියාය සූත්‍රයේ ඒකමයි තියෙන්නේ. ඒ වගේම ගති සංයුක්තයේ මේක විග්‍රහ කරලා තියෙනවා. මේ හැම බුද්ධ දේශනාවේ හැම මාගදී වචනයක්ම හය ආකාරයකට, නානා ආකාරයට අර්ථ ධර්ම නිරුක්ති විග්‍රහ කරලා තියෙනවා. දැන් අපි ගම්මුකෝ මොකක් හරි වචනයක්, මේ වචනේ තියෙනවා ධර්ම අර්ථයක්, මේ වචනේ තියෙනවා පනවාගත්ත පඤ්ඤත්ති අර්ථයක්, මේ වචනේ තියෙනවා ලෝකෙ හදන ලෞකික අර්ථයක්, මේ වචනේ තියෙනවා ලෝකයෙන් එතර වෙන ලෝකෝත්තර අර්ථයක්, මේ වචනේ තියෙනවා සම්මත අර්ථයක්, මේ වචනේම තියෙනවා පරමාර්ථ පරම අර්ථයක්. එනිසා මේ අර්ථය එකම වචනයක විවිධ කාලවලට විවිධ පුද්ගලයන්ට තමන්ගේ දැනුම අනුව අර්ථ නානත්වය, ධර්ම නානත්වය, නිරුක්ති නානත්වය, විශේෂයෙන්ම පටිසම්භිදා නානත්වය විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම විග්‍රහ කරන්න දන්න පුද්ගලයෝ සිව් පිළි සිඹියා ශක්තින් ලත් අය. ඒ අය ඒ වචනෙම දැන් ඔය න මෝ කියන වචනෙම දැන් අද බුද්ධාගමේ පද පරම විදියට සම්මත කරගෙන පඤ්ඤාත්‍යයක් හැටියට ලෝකේ හදන අර්ථයෙන් නමස්කාරය වන්දනා කරමි, නමස්කාර කරමි කියන අර්ථයක් තියෙනවා. ඒ අර්ථයක් නැත්තේ නෑ. ඒ වගේම මේ වචන දෙකේ තියෙන්නේ ඊට වඩා ගැඹුරු පරමාර්ථයක්, ධර්මාර්ථයක්, ලෝකෝත්තර අර්ථයක්. න මෝ කියන්නේ මෝහය සදාටම සහ මුලින්ම හිතෙන් නසා මරා ඉවත් කරලා උදුරා දැමීම. ඉතින් ඒක නිසා න මෝ කියන්නේ මෝහය සදාටම හිතෙන් ඉවත් කරලා නැති කර දැමීම. මේ වගේ පරමාර්ථයක්, ලෝකෝත්තර අර්ථයක්, ධර්මාර්ථයක් මේ වචනේ තියෙනවා. ඒ නිසා හැම ධර්මාර්ථයක්ම වචනයක්ම මේ බුද්ධ දේශනාවේ සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපුන්නම් පරිසුද්ධං කියන ආකාරයට අර්ථනානත්වය, ව්‍යංජනානත්වය බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. මේ කින්ති සූත්‍රයේ මේ පිළිබඳව විග්‍රහයක් තියෙනවා. තව නොයෙකුත් සූත්‍රවල මේක පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා.
ස්වාමීන් වහන්ස, සංදේශනාව හොඳින් විග්‍රහ කර ඇත්තේ කුමන සූත්‍රයේද?
චූලාත්ති පදෝපම සූත්‍රයේ තමා මේක, මේ ඥානපද හතර ඉතාමත්ම විග්‍රහ සහිතව විස්තර සහිතව පැහැදිලි ලෙස දේශනා කළ තියෙන සංදේශනාව දේශනා කළ සූත්‍රය තමා චූලහත්තිපදෝපම සූත්‍රය. තවත් බොහෝ සූත්‍රවල මේ චූලහත්තිපදෝපම සූත්‍රය වගේම තව වම්මික සූත්‍රයේ මේක දේශනා කළා තියෙනවා. ඒ වගේම මේ කායගත සති සූත්‍රයේ මේ ඥානපද හතරම සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සම්මාදියති කියන විග්‍රහයක් කරලා තියෙනවා. ඒ නිසා මේ බුද්ධ ඥානපද හතර සංදේශනාව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල විවිධ ආකාරයට විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන්ට දේශනා කරලා තියෙනවා, කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ සීල සමාධි ප්‍රඥා විග්‍රහ කරපු හැම තැනකම ඔය කායින සංවරෝ, වාචා සංවරෝ, මනසා සංවරෝ, සාධු සබ්බත් සංවරෝ විග්‍රහ කරලා සංසිඳීම සම්මා විග්‍රහ කරලා තියෙනවා. ඒක තමයි ත්‍රිසික්ඛා.
ස්වාමීන් වහන්සේ, අපේ බොහෝ භික්ෂුන් වහන්සේලා වසර දහසකට පෙර සිට පැවිදි එන පරිදි තමා උගත් පරිදි දහම දේශනා කරන බැවින් ධර්මය විකෘති කිරීමේ චේතනාවන් නොමිති බැවින් ධර්මය විකෘති කිරීමේ අකුසල කර්මය සිදු කරගන්නවාද?
ඔව්, දැන් මෙහෙමයි. ධර්මය මේ උගත්කමින් ධර්මය දේශනා කරන්න එපා කියලා බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේක ධම්මකථික සූත්‍ර හයක් තියෙනවා ත්‍රිපිටකය. කින්ති සූත්‍රය තියෙනවා. තවත් සූත්‍ර ගණනාවක බුදුහාමුදුරුව මේ ධර්ම කථිකයන්ට මේ ධර්මයේ දේශනා කිරීම පිළිබඳව සංඝවේද සූත්‍රවලත් දේශනා කරලා තියෙනවා. ඒ නිසා තමන් හරියටම දැක්කේ නැත්නම්, දැකගත්තේ නැත්නම්, යථා භූත ඥාන දර්ශනයක් නැත්නම් අනුමානයෙන් ඉගෙනගත්ත දෙයින් උගත්කමින් ධර්මය කියන්න දේශනා කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් ඔයා අටුවා පාඩම් කරගෙන බලාගෙන අටුවා වල විසුද්ධි මාර්ගයේ බලාගෙන ධර්ම දේශනා කරන ධර්මයේ දීපු බොහෝ හාමුදුරුවෝ අපාය ගියා, අපාය යනවා. ඉදිරියටත් මේක වෙනවා. ඉතින් ඒක නිසා ධර්මය අධර්මය කළොත් තමන් මේ කියන දෙයින් දියදෙන් දේශනා කරන දෙයින් තවත් එක පුද්ගලයෙක් හෝ මේ ධර්මය වැරදි විදියට අහලා ඒ පුද්ගලයා අතරමං කළොත්, ඒ මිනිහා නොමග යැවුවොත්, ඒ මිනිහට මග වහවුවොත්, එතෙන්දී ඒ කියපු පුද්ගලයා ලියපු පුද්ගලයාට ආනන්තරිය පාපකර්මයක් සිද්ධ වෙනවා. ධර්මය විකෘති කිරීම නිසා අත්‍යතාපන පාපේ, පරත්‍යතාපන පාපේ කියලා පාපයකුත් උරුම වෙනවා. ඒ නිසා නොදන්නවා නම් නොකියයින් දුව, නොලියයින් දුව, හරියට දැකගත්තේ නැත්නම් නිකං අනුමාන ඥාණයෙන් මේ උතුම් බුද්ධ ධර්මයේ, නිර්මල බුද්ධ ධර්මයේ දේශනා කිරීම නොසුදුසුයි කියලා පැහැදිලිව බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ මාගදී පදවැල් වල අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා අනුමාන ඥාණයෙන් මේ කියන දේවල් නිසා අනුන් අතරමං වුණොත්, අනුන්ගේ නිවන වැහුවොත්, ඒක ඒ කරපු පුද්ගලයාට, කියපු පුද්ගලයාට, දේශනා කරපු පුද්ගලයාට, ලියපු පුද්ගලයාට ආපහු බූම්රංගයක් වගේ එනවා, තමන්ගේ නිවන වැහෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. මේක තේරුම් ගන්න ඕන. මේ අනුමාන ඥාණයෙන් ධර්මයේ දේශනා කිරීමක් අද බොහෝ භික්ෂුන් වහන්සේලා අර අටුවා බලාගෙන, ජාතක පොතක් බලාගෙන ඔය ජාතක කතාවක් කීම නිවනට උපකාර වන දෙයක් නෙමෙයි. අටුවා කතාවක් තියෙන දේ අටුවාවේ මෙහෙම තියෙනවා කියලා කියපු ගමන් මේ පුද්ගලයා බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කළා වෙනවා. ත්‍රිපිටකයේ තියෙන දේ නොබලා, නොදැක, තේරුම් නොගෙන අටුවාවට ඇබ්බැහි වුණා. අටුවාව කරගහ ගත්තාම ධර්මයේ විකෘති වෙනවා. ඒ නිසා ධර්මය කියන එක, නිවන් දකින්න ධර්මය කියන එක දැනගෙනම යථා භූත ඥාන දර්ශනයක් ලැබලම, අත්දැකීමක් ලැබලම, අත් විඳගෙනම අර වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන රත්වෙම දේශනා කළ යුතු දෙයක් මේ උතුම් නිර්මල බුදු ධර්ම.
ස්වාමීන් වහන්ස, මාගදී භාෂාව ඉගෙන ගැනීමට ක්‍රමයක් තිබේද?
ඉගෙන ගැනීමට ක්‍රමයක් තියෙනවා. ක්‍රමය මේ තවකාගෙන් හරි මේ බුද්ධ දේශනාව අහලා ආනපාන සති සමාධිය පිහිටලා සතරාත්‍යපට්ඨානෙ පිහිටලා තමන්ගේ අර ධම්මස පාදාගත්තාම අර ධම්මචක්කුම් උදපාදී වුණාම ධම්මවිචේ සම්බොජ්ජංගය මතුවෙනවා. ඒ අනුව ධම්මස පෑදුනාම ඥානං උදපාදී වූ ගමන් පඤ්ඤා උදපාදී වෙනවා. මාගදී භාෂාව දැන් තමන්ට ඇස් පනා පිට ඕන කෙනෙක් කියන මේ මාගදී භාෂාවක භාෂාව මේ නිවනට උපකාර වන අර්ථය අවම වශයෙන් අඩුම ගානේ තේරුම් යනවා. ඒ අනුව ඒ පුද්ගලයාට මේ නිවන විවෘත වෙනවා. නමුත් අර ධම්මස පාදා ගන්නකම් සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ ලැබිනකම් මේ මාගදී භාෂාව අපබ්‍රංශයක් වගේ තමයි. අnder දෙමලයක් වගේ තමයි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්. ධර්ම අවබෝධය, ධර්ම ඥානයක්, යථාභූත ඥාන දර්ශනයක් ලැබුණාම මේ මාගදී භාෂාවේ වචනවල පදවැල්වල අර්ථ ධර්ම නිරුක්ති තම තමන්ට වැටහෙන්න ගන්නවා. එතෙක්කල් ඒක පදයක් පමණයි. දැන් ඔය මහා සතරාත්‍යපට්ඨාන සූත්‍රය හාමුදුරුව පිරිත් හැටියට දවස ගානේ සජ්ජායනා කරනවා. ගියොත් එහෙමයි. නමුත් කිසිම අර්ථ ධර්ම නිරුක්ති මේකේ මාර්ගචර්යාව මේකෙන් කරන්න ඕනේ මොකද්ද කියන එක, මේකේ පිළිවෙත මොකද්ද, ප්‍රතිපදාව මොකද්ද, මේක මේ සජ්ජායනා කරන්න තියෙන එකක් නෙමෙයි. මේක අර වෙද මහත්තයාගේ බේස් සීට්ටුවේ හරියට බේත් හොයලා හදාගෙන බොන්න ඕන. නැතුව ලෙඩේ සනීප වෙන්නේ නෑ වගේ වැඩක්. ඒ නිසා මාගදී භාෂාව ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ධර්ම අවබෝධය අනුව මේ තේරුම් ගන්න අවබෝධ වෙන දෙයක්. ඒක මම අත්දැකීමෙන්ම ලැබලා තියෙනවා. මම මේ ලෝකේ මේ ජීවිත කාලය තුල කිසි තැනකින් කිසි විශ්වවිද්‍යාලයකින් මේ මාගදී භාෂාව හෝ පාලි භාෂාව හෝ සිංහල භාෂාව හෝ මම ඉගෙනගෙන නැහැ. මට උගන්නලත් නැහැ කවුරුවත්. නමුත් මේ මම මේ ලෝකේ තියෙන සියලු විශ්වවිද්‍යාලවල සියලු උපාධි කරලා තියෙනවා. නමුත් ඔය සිංහල හෝ මාගදී හෝ පාලි හෝ භාෂාව පිළිබඳව කිසි උපාධියක් මම කරලා නැහැ. නමුත් මට මේ ධර්ම අවබෝධය, ධර්මඥානය ලැබුණට පස්සේ මේ ඕනෑම කෙනෙක් කියන මේ ත්‍රිපිටකයේ තියෙන ඔය ඕනෑම කෙනෙක් කියන බණක මේ මාගදී භාෂාවේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා පැහැදිලිව පිළිසිදුව නිවනට උපකාර වන ආකාරය ධර්මාර්ථය, පරමාර්ථය, ලෝකෝත්තරාර්ථය, යථාභූත ඥාන දර්ශනයෙන් අවබෝධ වෙනවා. විග්‍රහ කරන්න පුළුවන්.
කඨින පින්කමක් යන කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් කඨින සිවුරු මහනවද? කඨින කුසල ධර්මයක් කරගන්නේ කෙසේද?
මේක ටිකක් අද කඨින පින්කම තියෙන පෝය නිසා මේක ගැන කතා කිරීම නොකරනවා නම් මං හිතන්නේ වඩාත් සුදුසුයි කියලා. මේක ඇත්ත වශයෙන් අද තමයි මේ වස් පවාරණ පින්කම් තියෙන්නේ. මාස 3ක් හාමුදුරුව මේ වස් වසලා අද වස් පවාරණය කළාම අද ඉඳන් ඊගාව පෝය දක්වා මේ කඨින සිවුරු පූජා කරන කඨින මාසය. මෙතෙන්දී මම කැමති වෙන්නේ නැහැ, මං අදහස් කරන්නේ නැහැ මේ සම්මත මේ සංස්කෘතික අංගයක් මේක. මේකෙන් එහෙම කුසලයක් කිසිසේත්ම මේ කඨින පින්කමේ කිසිම කුසලයක් කියන ගෑවිච්ච තැනකවත් ගෑවිච්ච දෙයක්වත් නැහැ. නිවනට උපකාර වන කුසලයක්. හැබැයි අකුසල් නම් පව් නම් අකටයුතුර නම් අසාධාරණකම් නම් ව්‍යාපාරික වැඩක් නම් මේක සිද්ධ වෙනවා. ඒක තමයි මට කියන්න තියෙන එක. තව උඟා මේ විග්‍රහයක් කරන්න මං කල්පනා කරලත් නමුත් ඒක తాවකාලිකව නැවැත්තුවා. මොකද මේ කටින මාසේ ඉවර වෙනකන් මේක ගැන කතා නොකරන්න තමයි මගේ හිතේ තිබුණේ. වස් කියන එක දැන් දේවෝ වස්සති කාලේන කියලා කියනවනේ. වස්සති කියන්නේ මොකද? වාසය කරන. අයං වස්සාන කාලෝ කියන්නේ එතන කාලෝ කියන්නේ කෙලෙස් තවමින් දවමින් වාසය කරනවා. කෙලෙස් දවා තව. ආතාපි සම්පජානෝ සතිමා කියන එකමයි අයං වස්සාන කාලෝ. ඒක නිසා මේ වස් කාලය කියන්නේ වස්සති කියන්නේ මේ කෙලෙස් කලු කිලුටු කෙලෙස් ධර්ම හිතෙන් අයින් කරමින් අස් කරමින් වාසය කරන කාලේ විහෙරති කියන කටයුතු කරන කාලේ තමයි.
ස්වාමීන් වහන්සේ පව් කමා කර ගැනීම කළ හැකිද? අනන්තරේ පාප කර්ම හැර දැන හෝ නොදැන මාතින් මරණයට පත් වූ අයට මට කමා කරත්වා කියා නයින් මිදීම කිව හැකිද?
නෑ, බුද්ධ දේශනාවේ පව් කමා කර ගැනීමක් නෑ. හැබැයි බුද්ධ දේශනාවේ තියෙනවා යම් කමා කර ගැනීමක්. බුද්ධ දේශනාවේ තියෙනවා. උදෙත් ඔය ප්‍රශ්නේ අහුවානේ. දැන් බුද්ධ දේශනාවට අනුව තමන් අපි හිතමු ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් හිතේ ඇතුව යම් කෙනෙකුට අවඩක් අසාධාරණයක් හිංගයක් හිංසාවක් කරලා තියෙනවා. දැන් මේක අපි මේ බුද්ධ දේශනාවට අනුව ආපහු හරවගන්න එක පිරිසිදු කරගන්න එක කාය සමාචාරම් පාහං කියලා බුදුහාමුදුරුව විග්‍රහ කරලා තියෙනවා. වචී සමාචාරම් පාහං මනෝ සමාචාරම් පාහං. කොහොමද අපි මේක පාහං කියන එක සුද්ධ පවිත්‍ර කරගන්නේ? ඒ නිසා මේක තියෙන්නේ මේ පව් සමාකර ගැනීමක් නෙමේ. අපි තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් යම් කිසි කෙනෙකුට කවදා හෝ වචනයෙන් කතා වෙන් ක්‍රියාවෙන් සිතුවිල්ලකින් හෝ අවඩක් අසාධාරණයක් කරලා තියෙනවා නම් ඒකට දැන් අපි කළ යුත්තේ ඒ අයට අභිමුඛව හෝ අනභිමුඛව ඒ අය කෙරෙහි අනුකම්පාසිතක් ඇතුව අපිත් අනුකම්පාසිතකින් යුත්තව මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා වැඩීමෙන් අර තරහ වෛරය ක්‍රෝධය කියන දේ සියලු දේ තමන්ගේ හිතෙන් ඉවත් වෙනවද නැද්ද? නැති වෙනවා. ඒ නිසා මේ වෛරය නහි වේරාණි වේරාණි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ. වෛරය සංසිඳෙන්න නම් මෛත්‍රිය හිතේ තියෙන්න ඕනේ. ඒක සමාකර ගැනීමකට වඩා වෙනස් ආකාර වූ ක්‍රියාවක්. බුද්ධ දේශනාවේ පව් සමාකර ගැනීමක් කියන එක නෙමෙයි තියෙන්නේ. අර වැරදි වැඩේ අත්හැරලා මේක සන්තාන විතක්ක සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. ඒ වෙනුවට අර තරහ වෙනුවට තරහ දිගින් දිගටම පාත්වගෙන යනවා වෙනුවට තරහ සාමුලින්ම අයින් කරලා ඒ වෙනුවට මෛත්‍රිය පැතිරවීම අප්‍රමාණ චේතෝ විමුක්තියෙන් කටයුතු කිරීම ඒ පුද්ගලයෙක් හෝ සත්වයෙක් හෝ ධර්මතාවයක් හෝ ගහක් කුලක් හෝ පුද්ගලයෙක් සත්වයෙක් තැනක් අවස්ථාවක් ධර්මතාවයක් සියලු තැන් වලට අපිට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පතුරවන්න පුළුවන්. ඒ අනුව අර කායේන වාචා චිත්තේන පමාදේන මායා කතං කියන එක අපි මිදී නිදහස් වෙනවා. ඉතින් ඒක නිසා මේක මේ පව් සමාකර ගැනීමක් එහෙම නෙමේ. ඒක තියන්නේ ඔය බටහිර ආගම් වල දේවාගම් වල උපනිෂද් ධර්මයේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන එක ඊට වඩා උඟක් ගැඹුරු. සහ මුලින්ම සදාටම හිතෙන් අර මේ හිතේ ඇතිවන දෙයක්. මෙතෙක් කල තරහෙන් කටයුතු කළ හිතක් මෛත්‍රයෙන් කටයුතු කරන්න පටන් ගත්ත ගමන්ම ඒ හිත පිරිසිදු වෙනවා. සචිත්ත පරියෝ දපණං කියන තත්ත්වයට පත් වෙනවා. සචිත්තය පූර්ණාසයෙන් සංසෙනවා, සංවර වෙනවා, සංසිඳෙනවා, දමණය වෙනවා, පාලනය වෙනවා, පිරිසිදු වෙනවා. පාහං කියන සිත පිරිසිදු වීමක් ඇති වෙනවා. ඒකයි මේ බුද්ධ දේශනාවේ මේ කියන ඔය කරුණු හතරෙන්ම කමා කර ගැනීම, මෛත්‍රී කිරීම, පින්දීම ආදී කොට ඇත්තා වූ මේ කරුණ අතර මේක මේ පව් සමාකර ගැනීමක් එහෙම නෙමෙයි. ඊට වඩා වෙනස් ගැඹුරු අර්ථ ධර්ම නිරුක්ති සහිත වූ ක්‍රියාකාරකමක් නිවනටම හේතු වෙන දෙයක්. අර ණයෙන් සංසාර ණයෙන් ණය ගන්දුනුවෙන් සදාටම මිදී නිදහස් වෙන්නට පුළුවන් ක්‍රමවේදයක්.
ස්වාමීන් වහන්සේ මාර්ගඵල හා ධ්‍යාන අභිඥං අතර වෙනස පහදා දෙනු මැනවි.
මාර්ගඵල කියන්නේ ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය. ධ්‍යාන අභිඥා කියන්නේ චේතෝ විමුක්තිය. විමුක්ති උභය විමුක්තියක් මිනිහෙකුට ලබන්න පුළුවන්. උභතෝ භාග විමුක්තිය කියලා මේකට කියනවා. ඒ නිසා බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වූ පසුව පමණයි බුදු කෙනෙකුගේ ධර්මය අහලා පමණයි මිනිහෙකුට මනසක් තියෙන තවත් කෙනෙකුට ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය ලබන්න පුළුවන් වෙන්නේ. බුදු කෙනෙක් බුදු වුණත් නැතත් චේතෝ විමුක්තිය, ධ්‍යාන, අභිඥා ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මනසක් තියෙන මිනිහෙකුට අබුද්ධෝත්පාද කාලයක ලබන්න පුළුවන් වෙන්නේ චේතෝ විමුක්තිය පමණයි. බුදුහාමුදුරණමක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයට දේශනා කරන ධර්මය අහලමයි තවත් කෙනෙකුට ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගෙන මගඵල ලබන්නට පුළුවන්. එනිසා මගඵල ඔය සෝතාපන්න මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය තමයි මගඵල. ඒව ලබන්න ධ්‍යාන ලැබුවට පුළුවන්කමක් නැහැ. අර කොණ්ඩඤ්ඤ බමුණ ඇතුළු පස්වක මහණුන්, අර උද්දකරාම පුත්‍ර, ආලාර කාලාම, අචිත්ත තවුසා මේ ඒ වගේ මාර්ගය, ආකාශ්‍යප, නදී කාශ්‍යප, ජටිල කාශ්‍යප, මේ වගේ අර කෝලිත උපතිස්ස බොහෝ දෙනා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර චේතෝ විමුක්තිය ලැබලා තිබුණා, ධ්‍යාන ලැබලා තිබුණා, අභිඥාලාභී, අසිතෞසා අභිඥාලාභී, කොණ්ඩඤ්ඤ බමුණ අෂ්ටාභිඥාලාභී. නමුත් ප්‍රඥා විමුක්තිය ලැබිලා තිබුණේ නැහැ. ඒ චේතෝ විමුක්තිය විතරයි ලැබලා තිබුණේ. ඒ නිසා බුදු කෙනෙක්ගෙන් මේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් මේ සෝතාපන්න ඵලයට පත් වෙනා වූ දස්සනේන පහතම්බා වුණාට පස්සේ පමණයි මගපණ ලබන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් කියනවා නම් සම්මදක්කාතා වෙලා සම්මාදිට්ඨියට පත් වුණාම ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලෙන් මගපණ ලබන්න පුළුවන්. දස්සනේන සම්පන්න එතෙක්කල් චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්. ඒ වගේම ඕනම කෙනෙකුට කිසිම ධර්මයේ ධර්මාවබෝධයක් නැතුව, කිසිම දහම් දැනුමක් නැතුව මේ භාවනා කරන්න පුළුවන්කම තියෙනවා. භාවනා කරලා චේතෝ විමුක්තිය, ධ්‍යාන, අභිඥා ලබන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගඵල ලැබෙන්නේ නැහැ. මගඵල ලැබෙනවා කියන්නේ මේ කිං කුසල ගවේෂි, කිං සත්‍ය ගවේෂි කියන දෙක තේරුම් ගත්ත කෙනෙකුට පමණයි. ඒ නිසා ආර්ය පරිශ්‍රණයක් නොකර මගඵල ලබන්න බෑ. අරිය පරිශ්‍රණයක් අවශ්‍ය නැහැ. ධ්‍යාන ලබන්න, අභිඥා ලබන්න, චේතෝ විමුක්තිය ලබන්න නිකන් ඔය ගිහිල්ලා ඔය පඨවි කසිනයක්, කසින පිරියම් කිරීමක් හෝ ප්‍රාණයාම භාවනාවක් හෝ කිරීම නිසා මේ ලංකාවේ තියෙන ඔය භාවනා මධ්‍යස්ථාන 300 ගණන් මේ සියලු තැන්වල මේ බෞද්ධ සහ බෞද්ධ නොවන සියලු මධ්‍යස්ථානවල භාවනා තියෙනවා. චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්, ධ්‍යාන ලබන්න පුළුවන්, අභිඥාන ලබන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මගඵල ලබන්න නම් පුළුවන්කමක් තියෙනවා කියලා ওই භාවනා මධ්‍යස්ථානවල මට පේන්නේ නැහැ. ඒ නිසා මේ බණ අහන්න නැතුව, භව නසන බණ තේරුම් ගන්න නැතුව, රාග භව, නිවස භව, මෝහ භව පිළිබඳව දැනීමක් නැතුව මේ සෝතාවදානේ පඤ්ඤා සුතමි ඥානේ නොලබා දසනේන පහතබ්බා නොකර සම්මාදිට්ඨියට පත් වෙලා මගඵල ලැබලා ප්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය ප්‍රධාන මේ ලබන්නට සාක්ෂාත් කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒකයි බුද්ධ දේශනාව, බුද්ධ භාෂිතයේ වෙනස. අබුද්ධෝත්පාද කාලයකත් ඕන කෙනෙකුට මේ ධ්‍යාන ලබන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන්, චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්, බ්‍රහ්මත්වයට යන්නත් පුළුවන්, දෙව් මිනිස්සප කෙලවරට යනකයි යන්නත් පුළුවන්, බෝසත් පෙරම්පුරන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් බුද්ධ ඒවා තියෙන්නේ ඔව් ගති, යම් ගතියක් තියෙනවා, සුගති, එක විගති, එක අවිගති, මේ නොයෙකුත් ගති තියෙනවා. නමුත් බුද්ධ දේශනාව නොගති, ගතියක් නෑ, ගතියක් තියෙන්න බෑ. ගතියක් තියෙනවා නම් එතන පැවැත්මක් තියෙනවා, පැවැත්මක් තියෙනවා නම් නිවනක් නෑ.
ඉති පි සෝ භගවා ලෙස ශබ්ද කරන්නේ ඇයි, පහදා දෙන මැන.
ඉති පි සෝ කියන්නේ, සෝ කියන්නේ ඒ උත්තමයා හෙතෙම ඒ ඔය භාග්‍යවතුන් වහන්සේ කියන සෝ. මේ මේ ගුණයෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සමන්විත වූ සේක කියන අර්ථයක් තමයි ඉති පි සෝ කියන මේ. ඊට පස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ගුණ නමයක් විග්‍රහ කරනවා. මේ බුද්ධත්වයට පත් වූ බව උදුරා දැම්ම රහබැලීම අත්තරිය අරහත්තු මේ විභජ්‍යවාදයෙන් විභංග කරලා බලන්න පුළුවන් වූ නිසා මෙන්න මේ ගුණයන් ඒ උත්තමයා තුළ පවතිනවා කියන අර්ථය තමයි ඉති පි සෝ. මේ ගුණයන්ද ඒ උත්තමයා තුළ පැවතුනා, පවතිනවා, මේ ගුණයන්ද ලබා ගත්තා, සාක්ෂාත් කරගත්තා. මේ අලමරිය ඥාන දර්ශන විශේෂ තමයි මේ ගුණ නමෙම කියන්නේ. බුදු ගුණ නමයක් හැටියට තියෙන්නේ. ඒ නමේ තමයි මේ ඉති පි සෝ කියලා අපි විග්‍රහ කරන්නේ. මේ බුදු ගුණ මෙනෙහි කිරීමක් තමයි මෙතෙන්දි මේ බුදු ගුණ නමය කියලා මෙනෙහි කරන්නේ. තමන් තුළ එක බුදු ගුණයක් පවත් ගත්තා නම් තමනු බුද්ධ බවට පත් වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි මේ බුදු ගුණ මෙනෙහි කර කර සජ්ජායනා කර කර කියවා කියවා පාඩම් කරගෙන හිටියට වැඩක් නැහැ. අපි තුලත් තමන් තුලත් එක බුදු ගුණයක් හෝ ස්ථාපිත කරගත්තා නම්, ඇති කරගත්තා නම් තමනු බුද්ධ බවට, අරහත් බුද්ධ බවට පත් වෙන බව හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. ඒකට බුද්ධානුස්සතිය, අනිත්‍ය දුක්ඛ අනාත්ම මරණානුස්සතිය, අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය කියන චතුරාර්යක අත්‍යවශ්‍යයි. මේ බුද්ධානුස්සතිය වඩලා බුදු ගුණයක් තමන් තුලත් මේ පාත් ගන්න, ස්ථාපිත කරගන්න, නිවනට පත් වෙන්නට අවශ්‍ය වෙන විදියට තේරුම් ගන්න.
කර්මස්ථාන වඩනවා කියන්නේ කුමක්ද?
දැන් මේකේ මාගදී වචනේ කම්මට්ඨාන ආචාර්ය. කම්මට්ඨාන ආචාර්ය කියන්නේ කම්ම උට්ඨාන ආචාර්ය. කම්ම කියන්නේ මේ කර්ම කියන්නේ ඔය රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තමන්ට උරුමන සියලු දේ කම්ම. දැන් කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණං, කම්මං කරස්සාමීති කියලා පාප කර්ම, පුණ්‍ය කර්ම, අකුසල කර්ම, සියලු දේ කර්ම. ඒ කර්ම මේ හිතෙන්, හිතේ උපදින්නේ, හිතේ ක්‍රියාත්මක වෙන්නේ, හිතේ පවතින්නේ, හිතනේ හිතයි කිලුටු වෙන්නේ. ඒ සියලු දේ උට්ටාන කියන්නේ තාන, උට්ටාන අදිට්ඨාන. උට්ටාන කියන්නේ උදුරා දමන්න ඕන. මුලින්ම සමුච්ඡේද වශයෙන්, සමුග්ඝාත වශයෙන් මේ කම්ම උට්ටාන කරන්න ඕන. ඒ නිසා මේ කම්ම අන්ත කරන්න, කම්ම උට්ටාන කරන්න යම් කිසි කෙනෙක් මාර්ගය, පාර, පිළිවෙත, ප්‍රතිපදාව කියනවනම්, කියා දෙනවනම් ඒ උත්තමයා කම්මට්ඨාන ආචාර්ය වෙනවා. නමුත් මේ කර්මය හදන්න, ධ්‍යාන ලබන්න, අවිඥා ලබන්න කියා දෙන පුද්ගලයා කම්මට්ඨාන ආචාර්ය කෙනෙක් වෙන්න බෑ. චේතෝ විමුක්තියටපත් වෙන්නට කියා දෙන පුද්ගලයා, භාවනා කරන්නට අනාර්ය භාවනාව, කසිනී භාවනා කරන්නට උගන්වන පුද්ගලයා කම්මට්ඨාන ආචාර්ය කෙනෙක් වෙන්න බෑ. කර්මය සකස් කරන්න අර අපුඤ්ඤාභි සංඛාර, අනිඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර හදන්නට උපකාර වන ආකාරයට බණ කියන පිළිවෙත කියන උපදෙස් දෙන පුද්ගලයා කිසිසේත්ම මේ බුද්ධ දේශනාවට අනුව කම්මට්ඨාන ආචාර්ය කෙනෙක් වෙන්න බෑ. ඒ පුද්ගලයා කර්මය සකස් කරන්න, නිර්මාණය කරන්න, ප්‍රභවය කරන්න, මේ පැවැත්ම හදන්න උපකාර වෙන, උදව් වෙන, මඟ කියා දෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ වචන තුන හරියට තේරුම් ගත්තේ නැත්නම් කම්ම උට්ටාන ආචාරය එහෙම නැත්නම් කම්ම අන්ත කරනවා කියන්නේ නැවත නූපදින ලෙස අවසන් කරනවා කියන එකයි අන්ත කියන්නේ. ඒ නිසා මේ කම්ම අන්ත කළ යුතුයි කම්ම උට්ටාන කළ යුතුයි කම්ම සාමුලින්ම සදාටම නැවත නූපදින ආකාරයට හිතෙන් ඉවත් කරන්නස් කරන්න පාර මාර්ගයේ පිළිවෙත ප්‍රතිපදාව කියා දෙන පුද්ගලයා කම්මට්ටාන ආචාර්ය.
ගරු ස්වාමීන් වහන්සේ ලංකාවේ තිබෙන බොහෝමයක් පිළිම ගෞතම බුදු පියාණන් වහන්සේ නොවන බවත් ජෛන මහාවීරට සමගාමීව ලංකාවේ සිටි වර්ධමාන මහාවීරතුමාගේ බවටත් මතයක් ඇත. මෙහි සත්‍යතාවය පහදා දෙන්න.
ඔව් ඒක බොහෝ දුරට 100%ක්ම නැතත් 99%ක් මේක ඇත්ත. නමුත් යම් යම් අය මේ තේරවාදී සම්ප්‍රදායට අනුව දැන් ඔය මහමෙවුනා උයනේ තියෙන අනුරාධපුරයේ සමාධි පිළිමය වගේ පිළිම ඊට වඩා ටිකක් වෙනස්. නමුත් මේ ඉන්දියාවේදී බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 750කට කිට්ටු කාලයකට පස්සේ කනිෂ්ක රාජ යුගයේදී මේ පළමුවෙනි මතුරා මිත්‍තිලා බුදු පිළිම ඉන්දියාවේදී හැදුවා. මේ මතුරා මිත්‍තිලා බුදු පිළිමවලට ආභාසය ලැබුණේ ඇපොලෝ පිළිමවලින්. ඇපොලෝ දෙවියා කියලා මේ ග්‍රීක යුගයේ තිබුණු ඉන්දියාවේදී ග්‍රීකයන්ගේ ආභාසයෙන් මේ ජෛන මහාවීරතුමාගේ පිළිමයක් ඉන්දියාවේදී හැදුවා. ඒ ජෛන මහාවීරතුමා මේ හිස මුඩු කරගත්ත කෙනෙක් නෙමෙයි. මේ කොණ්ඩේ උඩට බැඳලා දැන් මේ බුදු පිළිම වලත් අපේ බුදු පිළිම වලත් යම් තැනක අර උඩ කෙස් වගේ අර මේ ජටාවක් වගේ මුඩියක් වගේ බැඳලා තිනවා නම් ඒ ජෛන මහාවීරතුමාගේ ස්වභාවය ස්වરૂපය දැන් අරිය පරේෂණ සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව තියෙනවා. හිත කෙස් රැවුළු සහ මුලින්ම බහා මේ හිස මුඩු කරගත්ත කෙනෙක් තමයි අපේ බෝසත්තුමා බුදු වෙන අවස්ථාවේ. ඒ නිසා මේ යම් යම් තැන්වල ජෛන මහාවීරතුමා එම කෙස් රැවුළු බහා තිබුණා මුඩු කරලා තිබුණා හිස. ඒ නිසා පස්සේ කාලෙක ඇදුව ඉන්දියාවේදී මහායාන සංකල්පයට අනුව උපනිෂද් ධර්මයට ගැහැවෙන ආකාරයට හැදුව බුදු පිළිමවල මේ වගේ මේ කෙස් ටිකක් අර මුදුනට බැඳපු මේ මේකක් තියෙනවා. ඒ ජෛන මහාවීරතුමාගේ ආභාසයෙන් ලබාගත් සකස් කළ නිර්මාණය කළ ප්‍රතිමාවක් පිළිමයක්. නමුත් බුදුහාමුදුරුවන්ගේ පිළිම බුදුහාමුදුරුව දැක්ක කවුරුවත් පිළිම හැදුවෙත් නැහැ. බුදුහාමුදුරුව පිළිම හැදීම එපැයි කිව්වා. අර වක්කලි සූත්‍රයේ බුදුහාමුදුරුව කිව්වා මේ පිළිමය මේ රූපය පිළිබඳව බැඳීමක් ඇලීමක් තියන්න එපා කියලා. ඒ නිසා බුදුහාමුදුරුව නිර්දේශ කළේ උද්දේශික පාරිභෝගික ශාරීරික ධාතුන් නිසා. ඒ අනුව බුදුහාමුදුරුව පිරිනිවන් පාලා මේ හෙළබිමේදී මේ ජම්බුද්දීපයේදී අවුරුදු 750ක් යනකම් කිසි කෙනෙක් බුදු පිළිමයකට වැඳපු බවක් ඉතිහාසෙ කවදක්වත් කොහෙවත් නැහැ. වැඳලා තියෙන්නේ සිරිපතුලට, සිරිමහා බෝධියට, සිරි දළදා මහන්සල, සිරි කේස ධාතුන්ට, සිරි නකා ධාතුන්ට මේ වගේ බුදුහාමුදුරන්ගේ පාවිච්චි කළපු සිවුරවලට අර සලු මිනි සෑය තියෙන සිවුරට බුදුහාමුදුරුව පාවිච්චි කළ පාත්‍රයට බුදුහාමුදුරුව පරිහරණය කළ බෝධින් වහන්සේට පිට දුන්න බුදුහාමුදුරුව අර බුද්ධත්වයට පත් වූ වජ්‍රාසනයට මේ වගේ දේවල් වලට තමයි පාරිභෝගික උද්දේශික ශාරීරික හැටියට වන්දලා තියෙන්නේ ගෞරව කළා තියෙන්නේ පිළිමෙට වැඳලා තියෙන්නේ අවුරුදු 750කට පස්සේ ආගම. ඒ ධර්මයේ එතන නැහැ. එතන තියෙන ආගම. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එක ඉන්දියාවේ ආභාසයක්. එක ජෛන ආගමේ උපනිෂද් ධර්මය ආභාසයක් නිසා ඇති වූ දෙයක්.
ස්වාමීන් වහන්ස, ආස්වාදය හා සුඛ වේදනාව යනු එකමද? වෙනස්කමක් තිබේ නම් පැහැදිලි කර දෙන්න.
මොකද්ද
ආස්වාදය හා සුඛ වේදනාව?
ආස්වාදය සහ
සුඛ වේදනාව
දෙකක්, එකක් නෙමෙයි. දැන් ආස්වාදනය කරනවා කියන්නේ අපි මේකට පොඩි උදාහරණයක් ගමුකෝ. අපි හොඳ රස කේක් කෑල්ලක් අපිට හම්බුණා කටක් කන්න. මේ කට මේ කේක් කෑල්ල රස විඳීම සුඛ වේදනාවක්. ඒක දිවට බොහොම රසයි, පියයි, මනාපයි, මිහිරි. ඒ කේක් කෑල්ල කෑම ඒක සුඛයක්, ඒක සොම්නසක්, ඒක යම් ආකාරයක අර දිව සතුටු කරන දිවට රසක් එන දෙයක්. ඊට පස්සේ ඒ කේක් කෑල්ල කෑමට පස්සේ මේක මනින්න පටන් ගත්තොත්, වැරදි දිසේ සංසන්දනය කරන්න පටන් ගත්තොත්, මේ වගේ කේක් කෑල්ලක් නැවතත් කන්න ඕන කිව්වොත්, ඒ කේක් කෑල්ල අපේ ළමින්ටත් දෙන්න ඕන, අනික් අයටත් දෙන්න ඕන, යාළුවන්ටත් දෙන්න ඕන, හෙටත් මේ වගේ කේක් කෑල්ලක් කන්න ඕන. ඒ කේක් කෑල්ල කොහෙන්ද ගන්නෙ, කොහොමද හදන්නේ? මේ ආකාර වූ සංචේතනා පවත්වන්න ගියොත් අන්න ඒක අර ආස්වාදනයක් වෙනවා. එනිසා මේ ආස්වාදය, ආස්වාදනය කියන එක මේ කන මොහොතේ ඇති වෙන දෙයකට වඩා කාල ඉවර වෙලා නැවත නැවතත් ඒ පිනවා පිනවා රස බිඳවීමේ සුවයක්. ඒක කාල ඉවර වුණාට පස්සේ එතනින් ඉවර කළොත් අර දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, මුතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති වෙනවා. නමුත් ඒක එහෙම උනේ නැත්නම් දිත්තේ දිත්තවාදිතා, සුතේ සුතවාදිතා, මුතේ මුතවාදිතා, විඤ්ඤතේ විඤ්ඤාතවාදිතා වුණොත් අර ආස්වාදනය දිගින් දිගටම පවත්වාගෙන ගිහිල්ලා අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක, විඤ්ඤා විතක්ක විචාර කරලා මේ පැවැත්මට උපකාර වන රාගය, දේශය, මෝහය අලුතෙන් අනුසය හැටියට උපද්වා ගන්නවා. එනිසා මේ ආස්වාදනයයි සුඛ වේදනාවයි, ඕ දුක් වේදනාවයි, අදුක්කම සුඛ වේදනාවයි තුනම ආස්වාදනයට වඩා වෙනස්. මේක සුඛ වේදනාව නම් පිනවා පිනවා, දුක් වේදනාව නම් විඳවා විඳවා, අදුක්කම සුඛ වේදනාව නම් මන මන අලුතෙන් සකස් කරගන්නා දෙයක් තමයි මේ රාගය, ద్వේෂය, මෝහය. ඒ මිසක් මේ ඇහෙන් බලන එක, කනින් අහන එක, නාසයෙන් දිවෙන් කම්මනින් මේ වර්තමාන මොහොතේ යම් දෙයක් අහන එක, බලන එක, දිනන එක, ඒක කන එක, බොන එක, ඒක නෙමේ මේ කියන ඔය ආස්වාදනය කියන එකේ තේරුම. ආදීනව තියෙන්නේ ඒ ආස්වාදනයේ මිසක් අර කාපු එකේ, අර සුවේ, අර මේ ඒ අවස්ථාවේ වර්තමාන මොහොතේ භාවිතා කරපු දෙය නෙමේ. මේක ටිකක් ගැඹුරුයි මෙතන තේරුම් ගන්න. නමුත් මේක දෙකක්. මේ දැන් ප්‍රශ්න අහන වෙලාවක් නෙමේ. මොකද්ද? දැන් කෙස් එන්නේ නැද්ද සුමානයක් විතර යනකොට? ඈ? කෙස් වැවෙන්නේ නැද්ද? ওই මහත්තයාගේ කෙස් වැවෙන්නේ නැද්ද කැපුවට පස්සේ? ඔය අහන ප්‍රශ්නේ අහන මහත්තයාගේ. දැන් ඒ මහත්තයාට කියන්න, ওই කෙස් දවසක් දෙකයි යනකොට වැවෙන්නේ නැද්ද? අද මුඩුකොලත් තා සුමානකින් වැවෙන්නේ නැද්ද? ඒ කාලේ මේ රේසර් තිබුණාද? බාබර සාප්පු තිබුණාද? නැහනේ. ඒ කාලේ මේ යම් ආකාරයක ඔය යකඩ දැලිපියක් වගේ දෙයකින් සුමානකට දෙහකට සැරයක් තමයි කෙස් කැපුවේ. ඒ නිසා කවුරු හරි ඉල්ලුවා නම් බුදුහාමුදුරුව ඒ කේශ ධාතු බොහොම කෙටි මේ අර මේ දැන් ඔය අඩි ගණන් දිග නෝන කෙනෙක්ගේ කේස් වගේ නෙමෙයි බුදුහාමුදුරුවගේ කේශ ධාතු. අඟල අඟල් එක මාරක වගේ දිග ඌ කේශ ධාතු බුදුහාමුදුරුව අර සිරි හඬු හැටියට පූජ කළා තියෙන්නේ. ඒකට කිව්ව හඬු කියලා. ඔව් එතකොට සුමානකින් දෙහකින් දැන් බුද්ධත්වයට පත් වෙලා කොමාරි මේ කෙස් මේ කේසාලෝම ඒ කියන්නේ කෙස් වැවෙනවා සුමානයක් යනකොට. ඒක හේසු ධාතු තමයි. තපස්සු බල්ලකට ඒ වගේ මහියංගනේදී මේ දුන්නේ පූජා කළේ ඒ වගේමයි නියපොතුත් වැවෙනවානේ. නකා ධාතු මේවා දුන්නා. ඔව්. ඉතින් ඒක නිසා හොඳට මේක මේ හේතු බල ධර්මයට බහ ගලපා බලා ප්‍රශ්න අහන්න. නිකන් හිතුවට මේක තර්කයෙන් විතර්කයෙන් ජය ගන්න. ඔව් ඉතින් මේ එහෙම තමයි. ඉතින් අර කල්පනා කරන්න බැරි මේ යථාවාදී තථාකාරී ලෙස හිතන්න බැරි පුද්ගලයෝ හිතන්නේ කෙස් කැපුවා නම් එකපාරක් ආයි වැවෙන්නේම නැහැ කියලා. මේක හොඳට තේරුම් ගන්න ඕන. කෙස් එක මොහොතක්වත් කෙස් නොවැවි තියෙන්නේ. කැපුවොත් තව දවසක් යනකොට අඟල් කාලක් අරි කාලක් එනවා. සුමානයක් යනකොට අඟල් එකමාරක් කෙස් නියපොතු දෙකම වැවෙනවා දවස ගානේ. මේ මහත්යගේ ප්‍රශ්නේ මොකද්ද? ඔව්. ඔව්. දැන් සුතමයේ ඥානය ලැබුවහම සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. සද්දස්ස කුල පුත්තස්ස වුණහම පරතෝ ഘോഷික ප්‍රත්‍ය කොටසක් පූර්ණ වෙනවා. ඊට පස්සේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බුදුහාමුදුරුවම ප්‍රකාශ කළ දේශනා කළ තියෙන මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයාට පමණක් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න පුළුවන්. බුද්ධ ශක්තියට අනුගත වෙනවම අර ස්ථාන හතර චත්තාරෝඨානානි දැක වැඳ පුදා සිත සංවේජනීයානං කියන තත්වයට පත් කර ගැනීම. මේක සිත සංවේගය කියලායි පරිවර්තනය කළේ. නමුත් තියන්නේ සංවේජ නීයාන. නීයානම් කියන්නේ නැති කරනවා. මොකක්ද නැති කරන්නේ? සංවේගය ජනිත වෙන. සිතේ ජනිත වෙන රාගය, මෝහය, ද්වේෂය කියන වේගය ජනිත වීම නෙය කරනවා, නීයානම් කරනවා, නැති කරනවා, නවත්ත ගන්නවා. ආනපාන සති සමාධි ඒ අනුව පුද්ගලයා දස්ස නීයානම් සංවේජ නීයානම් කියන තත්වයට පත් වුණා කියන්නේ ධම්මෝ සම්දිට්ඨිකෝ වුණා කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වීම. හැබැයි සද්දස්ස කුල පුත්තස්ස කියන පුද්ගලයාට පමණයි. අසුතත් පුතක් යන පුද්ගලයෙක් ඔය කියන ස්ථාන හතර ලක්ෂ වාරයක් වැන්දත් එතනම ඉඳලා දවස ගානේ බුදු පූජා පැවැත්වුවත් ඒ පුද්ගලයාට අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් ගමන් නෑ.
ස්වාමීන් වහන්සේ ප්‍රතිමෝක්ෂ සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය කෙටියෙන් විස්තර කරන්න.
දැන් මේක මේ සතර සංවර සීලයක් බුදුහාමුදුරුව බුද්ධ දේශනාවේ තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය, සිව්පසය, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය හතර. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ කායන සංවරු, වාචාය සංවරු, මනසා සංවරු, මනන මේ ඇහැකන්නාසේ දිවකාය මන කියන හතර හය ඉන්ද්‍රිය හැටියට සංවර කර ගැනීම. මේ ඉන්ද්‍රිය සංවර සීලයත් ප්‍රත්‍ය සංවර සීලයත් පිටියට පස්සේ තමන් අතින් මේ මාර්ගය අනුගමනය කරන මේ උපසම්පජ්ජ විහෙරති කියන තත්වයට පත් වෙන්නට උත්සාහ කරන වෙරදරන පුද්ගලයා අතින් යම් ආකාරයක මේ ප්‍රතිමොක්ඛ නිවනට ප්‍රතිවිරුද්ධ වූ යම් දෙයක් සිද්ධ වුණොත් ඒ පුද්ගලයාට පුළුවන් පාමොක් දෙසලා පිළි අරගෙන අර ආකාරයට පාමොක් මේ විග්‍රහ කළා. බුදුහාමුදුරන් කාලේ නම් ඒක යම් යම් ආකාරයට, අදත් එහෙම පාමොක් දෙසලා ඒ වරද නැවතත් නොකරන ආකාරයට සපත වෙලා මේක සමාවර්ගන එක සමාවර්ගීනීමක් නෙමෙයි. මෙතන අර ආර්යයන් වහන්සේලා ඉදිරියේ ඒ වරද ප්‍රකාශ කළා. ඒ වරද නැවත නොකරන බවට සපත වීලා පාමුක් දිසනම් කියන අවකන්ත අවකත්තංසි පාමුක් දිසනා කියලා පැහැදිලිව තියෙනවා. එනිසා ඒ වැරදි වැඩේ නැවත නොකරන බවට සබත කිරීම තමයි පාමුක් දිසනා කියන්නේ. ඒ වගේම ආජීවක පාරිශුද්ධ සංවරත්වය කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලේ කරන කියන හිතන සියලු දේ සම්ප්‍රජානකාරී හොති ජීවත් වුණොත් හිටියොත් කළොත් කිව්වොත් අර අලෝකිතේ විලෝකිතේ සම්ප්‍රජානකාරී හොති සමිජිතේ පසාරිතේ ගතේ තිතේ නිසින්නේ ජාගරිතේ සාහිතේ භාවිතේ පීතේ මේ සම්ප්‍රජානකාරී හොති මේ තමා මේ ආයතික සංවරය එමුණනම් ආජීවක පාරිශුද්ධ සංවරය.
ස්වාමීන් වහන්ස පාටලි ග්‍රාමයේ සිට කුසිනාරාව දක්වා බුදුන් වහන්සේ පැමිණි ගමන් මගේ වර්තමාන නම්ගම් කීපයක් දැන ගැනීමට සරස්සනමින් ඉල්ලමි.
ඒක අර සිටියමේ තියෙනවා පාටලි ග්‍රාමයේ දැන් රජගහ නුවර ඉඳන් තමයි බුදුහාමුදුරුව මේ සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳලා අවුරුදු 79ක් වුණාම අවසාන වර්ෂයට පෙර සවැත් නුවර ජේතවනාරාමයෙන් නික්මිලා රජගහ නුවරට පැමිණුණා. රජගහ නුවර කියන්නේ අද ඔය රජගල කියන අම්පාරේ ඒ තිබුණු මේ රජගහ නුවර විහාරාරාම 28ක් තිබුණා කියලා ත්‍රිපිටකයේ තියෙනවා. අදත් ඒ විහාරාරාම 28ම දැන් තියෙනවා මතු කරගෙන සමංගල නිල්ගල රජගල නෑල්ල බුද්ධංගල සම මේ වගේ ඒ ගල් ගුහාවල් තිබුණු තැන් විහාරාරාම තිබුණු තැන්. මෙතන ඉඳන් බුදුහාමුදුරුව පාටලි ග්‍රාමයට ආවා. ඒ කියන්නේ ඔය නිල්ගල හරහා මැදගම කිට්ටුවට තමයි ආවේ. අද නම් බිබිලේ මැදගමට. මැදගමට ඇවිල්ලා ඒ පාටලි පුත්‍ර නගරයක් හදලා තිබුණා. ඒ එතන ඉඳලා ඊට පස්සේ ලාහුගල කියන තැනට ආවා. ලාහුගලට ඇවිල්ලා මේ ඒ කාලේ මේ තිබුණු දක්කින ගිරි මහසෑය පැවැත්වූ තැන ඒ කොසඹෑ නුවර රජවරුන්ගෙන් පස්සේ ලිච්ඡවි පාටලි ලිච්ඡවි සාවජ්ජීන් සකස් කළපු විහාරාරාම තිබුණා. ඒ දැන් වල තමයි දක්ෂින ගිරි මහවිහාරයේ තිබ්බේ. දක්ෂින ගිරි මහවිහාරයේ ඉඳලා අද කැබිලිත්ත කියන තැනට කුඹුගඟෙන් එකොඩ වෙලා ඒ අම්බලට්ටිකා වනයේට පැමුණා. අම්බලට්ටිකා වනයේ ඉඳලා මාස කීපයක් ගත කළා. ධර්මයේ දේශනා කරලා තව නොයෙකුත් ආකාරයේ ඒ උදව් උපකාර කරන්න ඕන අයට මඟඵල ලබන්නට පාර පෙන්නලා එතනින් ඔය කුමුක්ගඟ දිගේ ඔය දෙමටමල් විහාරය කියන තැන ඉඳන් බුත්තල බේලුවට ආවා. බේලුව තමයි බුත්තල. බුත්තලට ඇවිල්ලා වස් වැසුවා. අර මේ ආයු සංකාරය කළේ බුත්තලදී බේලුව නගරේදී. අද එතන ඒ බුදුහාමුදුරුව ඒ වස් වැසූ ඒ අවසාන වර්ෂය ගත කළ තැන බුදුගල් ඉන්න කියලා අදත් බුදුගල්ගේ බුදුගල් ඉන්න මේ බුත්තල තියෙනවා. බුදුගල ඉඳන් ඊට පස්සේ ඒ කාලේ පාරවල් තිබුණේ නැහැ. අද වගේ ඔය යාන වාහන යන හඳපානගල ඇතිලි වෙවහරා හම්බෙගමුවට එනකොට තමයි චුන්ද මාර්ග පුත්‍යා මේ ඇතිලි වෙවත් හම්බෙගමුවත් අතර අර ඌරුහතු දානයක් දීලා මේ චුන්ද කම්මාර පුත්‍යා අවසාන දානය දුන්නේ. එතනින් හම්බෙගමුවෙන් මේ කල්තොට අර කුක්කුට නදියෙන් එකඩ වෙලා අද නම් ඒක ඔය වලවේ ගඟේ අත්තක් අද වේලියෝය කල්තොට ඔය කියලා තියෙනවා. එතනින් එකඩ වෙලා කල්තොටටත් කල්තොටින් බුදුගලටත් ඇවිල්ලා ඒ කිසි තැනක කන්දක් තිබුණේ අර මේ කැබිලිට්ටේ ඉඳන් විශාලා මහනුවර ඉඳන් තනි සමතලා බිමක් තිබුණේ බුදුගලට එනකම්. ඒ ගමන් මාර්ගය ඇවිල්ලා මේ මල්ලව රජදරුවන්ගේ රටේ ඒ බුදුගල ඒ ගල්ලෙනකදී ගල්ලෙන් සංකීර්ණයක් එතන ගල්ලෙන් හයක් තියෙනවා. ඒ මැද ලොකු ගල්ගේ තමා මේ සල්ගස් ඉස්සරහා තිබුණා. ඒ බුදු මේ අද වුණත් ඒ පිරිනන් පැවතන තියෙනවා. ඒ ආදානාගාරය තියෙනවා. සියලු දේ අදටත් බුදුගල තියන ජීවමානව බලාගන්න.
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ පවිත්‍ර පිරිසිදු පරම ශ්‍රී සද්ධර්මයේ අසන අපට මාර්ගඵල පූර්ණේ කර ගන්න නොහැකි කුමක් හෝ අඩුවක් ඇති. ඒ නිසයි තවම බැරි. එය හඳුනාගන්නේ කෙසේද? එය පූර්ණ කරගන්නේ කෙසේද?
ඔව්, කම්මාවරණයක් ඇති. එහෙම කම්මාවරණ තියෙනවා. කම්මාවරණේ ලැබෙන්නේ තමන් ඉගෙනගත්තු දේ අනුව යම් කර්මයක් කරනම් ඒක අනුව කම්මාවරණයක් එනවා. ඒ කම්මාවරණ නිසා මේ කියන දේ තේරුම් ගන්න බෑ. මේ කියන දේ නිදහස් වෙනවල් හිතන්න බෑ. මේ කියන දෙයින් අර මල පිපෙන්නා වගේ තමන්ගේ හිතේ අර ධම්ම චක්කු මුදපාදි වෙන්න බැරිකම්. නමුත් මේක ක්‍රමානුකූලව ටිකෙන් ටික තමම නිදහස් නිවහල් හිතනකොට අර ඉගෙනගත් දේ සම්පූර්ණයෙන් හිතෙන් අයින් කරලා හිත නිදහස් කරගන්නකොට තමන්ට අර කම්මාවරණ වෙනවා. ඒ කම්මාවරණ තියෙනවා නම් තවත් ක්‍රමයක් තියෙනවා. අර සමාව අරගෙන අර උපාදයක් කරලා තියෙනවා නම් කම්මාවරණ ධර්මයට අවඩක් අසාධාරණයක් වරදක් පාපයක් හිංගයක් ධර්මයේ විකෘති කිරීමක් විනාශ කිරීමක් කරලා තියෙනවනම් මේ ජීවිත කාලේ හෝ මීට පෙර හෝ ආර්යයන් වහන්සේ කෙනෙකුට අපවාදයක් කරලා තියෙනවනම් ආර්ය මාර්ගයේ කාය හරි වහලා තියෙනවනම් ඒක කම්මාවරණ. ඒක නිසා තමන්ට මේ ධර්මය කොච්චර ඇහුවත් තේරෙන්නේ නැහැ. දැන් අජාසත් රජුරෝ අනන්ත පාප කර්ම පියා මරලා මේ බුදුහාමුදුරන්ගේ මන ඇහුවට තේරුම් ගන්න බෑ. මේ චක්කු මුදපාදි උනේ නැහැ, වෙන්නෙම නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. යම් යම් කර්ම තියෙනවා අපිට මේ සමාව අරගෙන මෛත්‍රී කරලා පින් දීලා පින් පවරලා ආර්ය උපාදයෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කම් තියෙනවා. කම්මාවරණයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ සියලු දේ කරනකොට තමන්ට දැනුවත් ඕන දැනුවත් මේ ධර්මයේ යථාභූත ඥාන දර්ශනය සම්මාදිට්ඨිය තමන්ටම සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි.
ගරු ස්වාමීන් වහන්සේ, කෙනෙකු සෝතාපන්න වූ පසු ඒ බව හඳුනාගන්නේ කෙසේද?
සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන ලැබෙනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන කියන්නේ පසු විපරම් කරන්නට ශක්තියක් ලැබෙනවා. මම මේ ධර්මය අහන්න, මේ තේරුම් ගන්න, මේ දැක්ම ලබා ගන්නට පෙර මම මේ පංචස්කන්ධය කොයි ආකාරයෙන්ද වටිනවා කියලා සාරයි කියලා උපාදානය කරගත්තේ. මේ ජීවිතය තුළ ඔය ඇහැ කන නාසය දිවකය මන පිනවීම කොච්චර වටිනවද, කොච්චර සාරද, කොච්චර හොඳද, කොච්චර මේක අවශ්‍යතාවයක් තියෙනවද කියලා දකිනවා. ඒ අනුව මේ යථාභූත ඥාන දර්ශනය තමන්ට ලැබුණු බව මේ කෙලෙස් කෙලෙස් හැටියට තේරුම් ගන්නවා. කුසලම් පජානාති, අකුසලම් පජානාති, කුසල මූලම් පජානාති, අකුසල මූලම් පජානාති කියන සතර සම්මප්පදාන තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව ඒ පුද්ගලයාට අර සෝතාපට්ටි ඵලයට පත් වීමෙන් පසුව මේ හතර පැත්ත තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම ඒ අනුව ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් ඒ පුද්ගලයා තුළ ලැබෙනවා. තමන් අත්හැරිය කෙලෙස් අත්හැරිය බව ඒකෙන් මිදී නිදහස් වීමේ සුවය, නිරාමිෂ සුවය තමන්ට ලැබෙනවා. තමන් තුළ තියෙන ඉතුරු වෙච්ච කෙලෙස් තියෙන බව තේරෙනවා. ඒවා අත්හැරිය යුතුයි, ඒවට අත්හරින මාර්ගයක් තියෙනවා. ඒ අත්හැරීමෙන් මේ නිවන් සුවය සාක්ෂාත් කරගන්න පුළුවන් කියන ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් ඒ පුද්ගලයන් තුළ ඇති වෙනවා. ඒ නිසා ඒක තමන්ටම තේරුම් ගත යුතු, තේරුම් ගත හැකි මේ ධර්මතාවයක්. ධර්මතාවයෙන්මයි සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන, මේ බුද්ධ ඥාන. අර ප්‍රත්‍යවේක්ෂා කිරීම නෙමෙයි මේක. ඒක අර පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රත්‍යවේක්ඛිතබ්බං කියන එක නෙමෙයි මේක. මේක බුද්ධ ඥාන, මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන. බව උදුරා දැමීම නිසා තමන් තුළ ඇතිවන බව උදුරා දැමීමට, ඉතුරු ටික උදුරා දැමීමට උපකාර වන්නා වූ ඥාන ප්‍රත්‍යවේක්ෂා බුද්ධ ඥාන.
අන්තර්ජාල ඔස්සේ ප්‍රශ්නයක් යොමු කළ තින ස්වාමීන් වහන්සේ, අප එදිනෙදා ආනපාන පුරුදු කරන අතරතුර විවේක ලැබෙන විටක ඉක්මන් ප්‍රතිඵල සඳහා ආනපානයම දෑස්පියා වඩන ක්‍රමයක්ද ඇද්ද? බුදුන්ගේ කාලේ භික්ෂූන් ආරණ්‍ය ගතව දැස් පියාගෙන වඩනට ඇත්තේ ආනපානයද නැතිනම් ධ්‍යාන උපදවාගෙන ඒ තුල කරන විදර්ශනාවද්දයි පහදා දෙන්න.
ඒ කාලේ බුදුහාමුදුරන් කාලේ එහෙම ක්‍රමයක් තිබුණ බව කායගත සති සූත්‍රයේ තියෙනවා. එහෙම ක්‍රමයක් බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණා. ඒක ඇත්ත. ඒකට හේතුව බුදුහාමුදුරුව බුදු වෙනකොට මේ මගබල ලැබූ කිසි කෙනෙක් හිටියේ නැහැ. නමුත් අර ඥාන, අනාර්ය ඥාන, අභිඥා ලැබූ ලක්ෂ ගණනක් මේ ජම්බුද්දීපය තුළ මේ රටේ හිටියා. ගයකාශ්‍යප, නදීකාශ්‍යප, ජටිලකාශ්‍යප ගාවම දහස දහස් ගණනක් හිටියා කියලා ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් ඒක නිසා අර උපතිස්ස කෝලිත වගේ අය, පස්වග මහණුන්, තව නොයෙකුත් අය අනාර්ය ධ්‍යාන ලැබූ අය හිටියා. ඉතින් ඒක නිසා ඒ අනාර්ය ධ්‍යාන ලැබූ අයට මේ මහා සතරාර්යපට්ඨාන සූත්‍රයේ තිබුණ විග්‍රහ කරලා තියෙන යුගනද්ද ක්‍රමය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගෙන මගඵල ලබන ක්‍රමය ගැලපුණේ නැහැ, ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඒ අනාර්ය ධ්‍යාන ලාභින්ට ඒ අනාර්ය ධ්‍යානය හරහාම ඒකම උපයෝගී කරගෙන මගඵල ලබන්න ක්‍රමයක් ඒ අභිඥා ලැබීමේ තුලින්ම බුදුහාමුදුරුව පෙන්වා දුන්නා. ඒක තියෙනවා කායගත සති සූත්‍රයේ පැහැදිලිවම. නමුත් මහා සතරාර්යපට්ඨාන සූත්‍රය ඒකායන මාර්ගයේ විග්‍රහ කිරීමේදී බුදුහාමුදුරුව කායගත සති සූත්‍රයේ තියෙන පාර මාර්ගය පිළිවෙත නෙමෙයි අනුදැන බදාලේ යුගනද්ද භාවනා ක්‍රමය. එතෙන්දි ධ්‍යාන නොලබාම ධ්‍යානවල අවශ්‍යතාවයක් නැතුවම කිසිම ධ්‍යානයක් ගැන කල්පනාවක් නැතුවම මගඵල පමණක් ලබන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නට සතරාධිපට්ඨාන වැඩීමෙන් ආනපාන සති සමාධි පීඨා ක්‍රියා කිරීමෙන් පුළුවන් බව බුදුහාමුදුරුව පාරවල් දෙකක් මාර්ග දෙකක් නෙමෙයි හතරක් කියා දුන්නා. මේ පාරවල් දෙක තමයි පැහැදිලිව කායගත සති සූත්‍රයේ තියෙන්නේ එක පාරක්, මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ කාටත් කවදත් ගැලපෙන ඒකායන මාර්ගය වූ මගඵල ධ්‍යාන නොලබාම මගඵල ලබන ක්‍රමයක්. ඒ නිසා ධ්‍යානවල බලාපොරොත්තුවක් අවශ්‍යතාවයක් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්නලා දීලම නැහැ, කියලම නැහැ, සඳහන් කළම නැහැ. වචනකින්වත් ධ්‍යානවල අවශ්‍යතාවයක් මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා නැහැ. ඕන කෙනෙක් තේරුම් ගන්න හොඳට. ඒ නිසා ධ්‍යානවල අවශ්‍යතාවයක් නැහැ මේ යුගනද්ද ඒකායන මාර්ගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීම මිසක. ඒක ප්‍රඥා විමුක්තිය ලබන නිවැරදි කෙටිම සරල ක්‍රමය. නමුත් අර කායගත සති සූත්‍රයේ ඊට වඩා හුඟක්. ඒ නිසා ඒ වගේ අනාර්ය ක්‍රම එදා තිබුණා. ඒ වගේ අනාර්ය ක්‍රම වලින් යම් අත්දැකීමක් ලබා ගත්ත අයට මේ සතර මහා සතර අධිපට්ඨාන සූත්‍රයේ තියෙන ක්‍රමයේ ගැළපුණේ නැති නිසා තමයි බුදුහාමුදුරුව කායගත සති සූත්‍රයේ ඒ අයට කියලා දුන්නේ. ඒ මග ඒ අයට පෙන්වන්නේ.
ගරු ස්වාමීන් වහන්සේ, අපට නිතර ඇසෙන වචනයක් වන විහිංසා යන වචනය හිංසාවටත් තොරවීම යන්නද, නැතහොත් වෙන අර්ථයක් ඇද්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ඉතා කවරණකු ඉල්ලා සිටිමි.
දැන් විහිංසා, හිංගි ආදිය යම් යම් අයට මේ ධර්ම මාර්ගයේ යන්න බාධා කිරීම, අවහිර කිරීම, එහෙම නැත්නම් පදුට්ට මන සංකප්ප කියලත් විහිංසා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියලත් සමහර තැනක තියෙනවා. ඒ නිසා විහිංසා, පදුට්ට මන සංකප්ප, මිත්‍යා දෘෂ්ටි කියන තුනේම පුද්ගලයාගේ හිතේ තියෙන අර අභිජ්ජා ව්‍යාපාද වලට වඩා එහා ගිය මේ හිතේ ඇති වූ කිලුටු බව, තද බව, තදින් කිලුටු වූ බව පෙන්වන්නට පාවිච්චි කරපු වචනයක් තමයි විහිංසා. ඒක අත්තරීම තමයි අවිහිංසා. ඒකෙ මිදී නිදහස් වීම තමයි අවිහිංසා. ඒක නිසා අපපදුට්ඨ මන සංකප්ප පදුට්ඨ මන සංකප්ප පිරිසිදු කරගත්තාම අපපදුට්ඨ මන සංකප්ප මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වුණාම සම්මා දිට්ඨිය. ඒ නිසා හැම මාර්ගදී භාෂාවේ වචනිකම ද්වේෂාවයක් දෙපත්තක් තියෙනවා. ඒ නිසා විහිංසාව කියන්නේ මේ කිලු හිත කිලුට වෙන මොහෙන් හිත කිලුට වෙන යම් ආකාරයක ගතියක් පුද්ගලික තුල ඇති වෙනවා.
අන්තර්ජාලය ඔස්සේ ප්‍රශ්න දෙකක් යොමු කරලා තියෙන ස්වාමීන් වහන්ස. පළවෙනි ප්‍රශ්නේ, චන්දරාගේ අනු කුමක්ද?
චන්ද රාගය කියන්නේ වචන දෙකක්. චන්ද කියන්නේ කැමැත්ත. ඉච්ච චන්ද නන්දි චන්ද කියන්නේ කැමැත්ත. තමන්ගේ හිතේ ඇති වූ කැමැත්ත. මේ කැමැත්තෙන්ම මත් වෙලා රාගයන්නේ මත්වීම. යමකට හේතු වෙනවා, ගෑවෙනවා, තණ්හා වෙනවා නම් අන්න ඒක ඡන්ද රාගය කියලා බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවේ විග්‍රහ කළා. දැන් මේ රාගය නිසා තමයි ඡන්දේ නිසා තමයි ඡන්ද රාගය. ඡන්ද රාගය නිසා තමයි කාම ඡන්දය. කාම ඡන්දේ නිසා තමයි කාම මූර්ජාව, කාම තණ්හාව, කාම පරිලාය, අවිජ්ජා කියන තත්ත්වයේදී හිත කිලුටු වෙන. ඉතින් ඒක නිසා මේ හිත කිලුටු වෙන දේවල් ආරම්භ වෙන්නේ ඡන්දය, කැමැත්තෙන්. ඡන්දා දෝසා භයා මෝහා සියලු දේ දුකට, බයට, බර බැම්මට හේතු වෙන දේවල් ඡන්දයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඒ වගේම මේ ඡන්ද කියන වචනේ නිවනටත් විග්‍රහ කළා. සතර ඉද්ධිපාදවල ඡන්ද විරිය චිත්ත විමංසා. හොඳටත් ඡන්දය කැමැත්ත තමන්ගේ හිතේ ඇතිවන, නරකටත් ඡන්ද කැමැත්ත තමන්ගේ හිතේ ඇතිවන. එනිසා තමන්ගේ හිතේ මේ ධර්මය නොදන්නා කාලේ, අඥාන කාලේ, මේ ධර්මය නොඇසූ කාලේ අර ඡන්දය ඇතිවෙන්නේ වැරදි පැත්තට. ධර්මය ඇහුවට පස්සේ මේ ඡන්දය හොඳ පැත්තට හරවාගෙන අර ඡන්ද විරිය විමංසා චිත්තාකාරයට අර සතර ඉද්ධිපාද සතර සම්මප්පදාන ඇති කරගෙන ඉන්ද්‍රිය බල ඇති කරගෙන බොජ්ජංග ධර්ම වඩා ගන්න පුළුවන්කම තියෙනවා.
එහි දෙවෙනි ප්‍රශ්නය, මරණානුස්සතිය වඩන අයුරු පහදා දෙන්න.
මරණ අනුස්සතියයි මරණය මෙනෙහි කිරීමයි දෙකක්. මෙත්ත අනුස්සතියයි මෛත්‍රී මෙනෙහි කිරීමයි තව එකක්. බුද්ධ අනුස්සතියයි බුදුගුණ මෙනෙහි කිරීමයි දෙකක්. අනුස්සති කියන වචනේ ලොකු ගැඹුරු අර්ථයක් ධර්මයක් නිරුක්ති තියෙනවා. අනුස්සති කියන්නේ, අනු කියන්නේ අලුතෙන් හිතේ වර්තමාන මොහොතේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසත්මත්තාය කියලා තමයි මේ අනු විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ ඇතිවන අර නිච්චසේ සුකසේ අත්තසේ ස්ථීර වෙලා නිච්ච වෙලා යම් ගතියක් තියෙනවා නම් ඒ ගතිය හිතෙන් ඉවත් කරන්නට මරණ අනුස්සතිය පවත්වන්න ඕන. මරණය මෙනෙහි කිරීම නෙමෙයි මේක. මේ හොඳට තේරුම් ගන්න ඕන. මේ බෞද්ධ හැටියට මේ මෙත්ත අනුස්සති, අසුභ අනුස්සති, මරණ අනුස්සති, බුද්ධ අනුස්සති කිව්වහම මේ මෙනෙහි කිරීමක් නෙමේ මෙතන අර්ථ ගන්නන්නේ. අනුස්සති කිව්වහම අලුතෙන් වර්තමාන මොහොතේ නූපන් දෙයක් උපදින්නට එන අවස්ථාවේ ඒ උපදින්නට එන වැරදි දේ අස් කිරීම. අනුස්සති ඒ වැරදි දේ හිතෙන් අස් කළා, අයින් කළා, නොඋපදින ආකාරයට අනුපස්සනා කරන්නට උපකාර වෙන්නේ මේ අනුස්සති වැඩිම. ඒ නිසා මරණානුස්සතිය කියනක බුද්ධ දේශනාවේ මේ අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා, නිච්ච සුඛාත්ත හිතෙන් ඉවත් කිරීම තමයි මරණානුස්සතිය හැටියට තියෙන්නේ. මේ මරණය මෙනෙහි කිරීමයි මරණානුස්සතියයි බොහෝ අය නොදැන, අර්ථ ධර්ම නිරුක්ති නොදැන පටලවාගෙන අද අතරමං වෙලා ඉන්නවා, කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මේ අනුස්සති කියන මාගදී භාෂාවේ තේරුම වචනේ හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න නම් අනුස්සති අනුපස්සනා අනුසය ඉවත් කරන්න පුළුවන්කමක් නැහැ නිවන් මගට උපකාර වන ආකාරය.
අන්තර්ජාල ඔස්සේ තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස, සෝහන් හෝ සකෘදාගාමී වූ අයෙකු වැඩිහිටියෙකුට දෙමෝපියන්ට වැඳීමෙන් එම වැඳුම් ලබන අයට අකුසලයක් වෙයිද? එසේ නම් එවැනි අවස්ථා මගහැරිය යුතුද? කරුණාකර මේ ගැන පැහැදිලි කර දෙන්න.
දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ දුවාදරුවෝ මේ බාලාය, වයසෙන් බාලාය බොහෝ ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා සමහර විටක මේ සම්මත චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට ඒ දුවාදරුවෝ තේරුම් ගත් ආකාරයට සෝතාපට්ටි ඵලයට පත් වූ දරුවෙක් වුණත් අම්මට තාත්තට වැඳට ඒක පාපයක් වරදක් වෙන්නේ නැහැ. නමුත් ඒ දුවාදරුවගෙන් වැඳුම් ගැනීම නිසා අම්මට තාත්තට යම් ආකාරයක අර පොඩි ගැටලුවක් ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. ආර්ය උපාදයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ සියලුම දෙමව්පියන් කළ යුත්තේ අර කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං කියන ආකාරයට තමන් අතින් දැන හෝ නොදැන හෝ එවන් ආර්යයන් වහන්සේ කෙනෙකුගෙන් ආර්ය මාර්ගය යන කෙනෙකුට බැරි වෙලාවත් අපේ හිතින් ගයින් හෝ වචනින් අර වැඳීම නිසා හෝ යම් අවඩක් අසාධාරණයක් කිලුටු වීමක් වුණා නම් ඒකට අර ආර්යෝපාදයෙන් කමා කරගන්න උලංගම් තියෙනවා. මේක මේ සමානිමේ කමා. ඉතින් ඒක නිසා මේ කමා කරගත්තාම අර ආර්යෝපාදය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ බුද්ධ දේශේ තමන්ට වඩා බාල තමන්ගේ දුවදරුවන් වෙන බොහෝ අය මගඵල ලැබලා ඉන්න පුළුවන්. ඒ මගඵල ලැබූ අය අර සම්මත චාරිත්‍ර වාරිත්‍රයක් අනුව ඒ අයගේ හිතේ තියෙන පහන් සිතුවිල්ල නිසා මෞදුමන් පියන්ට ගරු කිරීමක් වශයෙන් වන්දනාමාන කරනවා. ඒකේ වරදක් නැහැ එච්චර. නමුත් ඒ තමන් එහෙම වැඳුම් පිදුම් ගත්තා නම් ඒක යම් ආකාරයක ආර්ය උපාදයක් වෙන නිසා ඒකට කමා කරගත්තාම ඒකෙන් මිදි නිදහස් වෙනවා. බුදුහාමුදුරුවෝගෙන් මේ මහා කච්චායන හාමුදුරුවෝ අර බමුණෙක් ගාවට ගියාම අසූවිය ඇති බොහොම වේදේ පරප්‍රාප්ත බ්‍රාහ්මණෙක් ගාවට මහකච්චායන හාමුදුරුවෝ ගියා. ගියාම මහකච්චායන හාමුදුරුවන්ගෙන් ඒ බමුණ ඇහුවා, මේ ඔබගේ බුදුහාමුදුරුවෝ තාම තරුණ වයසේ ඉන්නේ, බුදුහාමුදුරන්ට ඒ කාලේ අවුරුදු 40ක් 45ක් වෙන්න ඇති, මේ තරුණ වයසේ ඉන්න මේ ශාක්‍ය වංශයෙන් මහණ වූ මේ ගෞතම ශාක්‍ය මේ මාංශිකයා මේ තරුණ වයසේ ඉඳලා මහලු බමුණන්ට වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ, වඳින්නේ නැහැ, එයාට අර එනකොට උනස්නේ නැගිටින්නේ නැහැ, ගරු සත්කාර කරන්නේ නැහැ කියලා. ඒ ගමන මේ බමුණන්ට මේ මහකච්චායන හාමුදුරන්ට කියපු දේ බුදුහාමුදුරන්ට කිව්වහම බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව දේශනා කළා. අපි ගරු කළ යුත්තේ, වැඳුම් පිදුම් කළ යුත්තේ, පූජනීයානම් කළ යුත්තේ මේ අලමරිය ඥාන දර්ශන. එහෙම නැත්නම් මිනිස් ගුණධම් ඉක්ම වූ ආර්ය ගුණධම් ඇති ධර්මදර අර මගඵලලාභී ආර්යයන් වහන්සේලාට මිසක වයස සම්මතයක් කියලා අර ભેදේ පරප්‍රාප්ත බව එක උගත්කමක් මිසක් එක ධර්මයක් නෙමෙයි කියලා. ඒ නිසා මේ බුදුහාමුදුරුව බාලපඬිත් සූත්‍රයේ හරි එක ආසීපසෝපම් සූත්‍රය හරි බොහොම පැහැදිලිව මේ පිළිබඳව බුදුහාමුදුරුව ලංකාවට අර මේ අනුරාධපුරයට ආවහමත් මේ සූත්‍රයම මේ ආකාරයටම දේශනා කරලා තියෙනවා. ඒ නිසා කවදක්වත් මේ වැඳුම් පිදුම් කළ යුත්තේ වයස අනුව නෙමෙයි, දැනුම උගත්කම අනුව නෙමේ මේ ධර්මතර අනුව මගපල් ලැබූ අනුව සහ මේ අලමරිය ඥාන දර්ශන විශේෂ කියන ආර්ය ගුණ ධර්ම මගපල ලැබීම අනුවයි. ධ්‍යාන අනුව කිසි දෙයක කිසි දවසක ධ්‍යානලාභී අභිඥාලාභී කෙනෙකුට වඳින්න බුදුහාමුදුරුව ගියේ නැහැ, ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒක නිසා දැන් අර කොණ්ඩඤ්ඤ බමුණ බුදුහාමුදුරන්ට වඩා වැඩිමල් අභිඥා ලැබලා අෂ්ටාභිඥා ලැබලා, නමුත් බුදුහාමුදුරුව කවදක්වත් වැඳින එක ඒ ගුරුවරයෙක් හැටියටත් කාලයක් හිටිය පස්සක මහනු. නමුත් බුදුහාමුදුරුව ඊට පස්සේ බුදුහාමුදුරන්ට වැඳ කොණ්ඩඤ්ඤ බමුණ ඒක මඟපල් ලැබුවට පස්සේ යථාභූත ඥාන දර්ශනේ ලැබුණාට පස්සේ.
ස්වාමීන් වහන්සේ ධර්මයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය මජ්ක්‍ධිම පටිපදාව ලෙස හඳුන්වා දී ඇත්තේ ඇයි?
ඒක මජ්ක්‍ධිම පටිපදාව නිසා මත්වීමෙන් රාගය මදයෙන් ද්වේෂ මදයෙන් මෝහ මදයෙන් මිදී නිදහසන පටිපදාවමයි බුදුහාමුදුරුව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මජ්ක්‍ධිම පටිපදා කියලා විග්‍රහ කළා. කතමේ මජ්ක්‍ධිම කියලා මේ සම්මා අංගාට විග්‍රහ කළා තියෙනවා. ඒ නිසා සම්මා අංග 8 සමානයි මජ්ක්‍ධිම පටිපදා. සම්මා සමානයි මජ්ක්‍ධිම මජ්ක්‍ධිම කියන එක. ඒ නිසා මේ මහා චත්තාරීසක සූත්‍රයේ මේක ඊට පස්සේ බුදුහාමුදුරුව ඉතා ගැඹුරින් මේ සම්මා සහ මජ්ක්‍ධිම විග්‍රහ කළා තියෙනවා. සම්මා දුයිදේ නම් බදාමි කියලා. ඉතින් තවත් සූත්‍ර ගණනාවක සරියුත්තාමුදුරුවොත් මේ පිළිබඳව විග්‍රහයක් කරලා තියෙනවා. බුදුහාමුදුරුවොත් බොහෝ තැන්වල මේ මජ්ක්‍ධිම සම්මා එකක් බව පැහැදිලිව දේශනා කරලා පිරිසිදුව දේශනා කරලා තියෙනවා. සංවලින් මිදී නිදහස් වීම තමා මජ්ක්‍ධිම. හැබැයි සංවලින් මිදී නිදහස් වෙන්න බෑ සදහටම සංවර නොවි සංසිඳවන්නේ නැතුව සම්මා වෙන්න බෑ. ඒ නිසා මේක ත්‍රිපරිවර්තයක් තියෙනවා. සංවර සංසිඳීම සම්මා තුනේ මේ එකතුව තමා මජ්ක්‍ධිම පටිපදා. මජ්ක්‍ධි කියන්නේ මත් වීම. මේ මත් වෙන්නේ සංවර නැතිකම නිසා, සංවර නොවීකම නිසා, සංසුම් නොවීම නිසා, අසංවර වීම නිසා, මත්වීම තියෙන නිසා. මත් වූ පුද්ගලයෙක් තුළ සංවරත්වයක් නැහැ, සංසිඳීමක් නැහැ, සම්මා වීම කොහොමටවත්ම නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා අර මජ්ක්‍ධිම පටිපදා නැහැ. ඒකට විරුද්ධ වූ අර කාමසුකල්ලිකාන යෝග හෝ අත්තකිලමතාන යෝගය තමයි පුද්ගලයා තුළ තියෙන්නේ. එකයි වෙනස.
ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාව හා අදිෂ්ඨානය අතර වෙනස පෙන්වා දෙන්න.
ප්‍රාර්ථනාව ලෞකිකයි, අදිෂ්ඨානය ලෝකෝත්තරයි. ලෞකික වශයෙන් තමන්ට යමක් අල්ලගන්න, උපාදානය කරගන්න, අයිති කරගන්න, එකතු කරගන්න, ගොඩ ගහගන්න, ලබා ගන්න කරන සියලුම දේ ප්‍රාර්ථනා යාඥ. නිවන ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද ඒක ලෞකික නැහැ. ඒක ලෝකේ තියෙන දෙයක් නෙමෙයි, ඒක ලෝකයෙන් එතර වෙන දෙයක්. ඒක තමන්ගේ හිත තුල තියෙන දෙයක්. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන මේ කෙලෙස් ප්‍රාර්ථනාවකින් අයින් කරන්න, උදුර දාන්න, අයින් කරන්න, අස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට මේ කෙලෙස් තියෙන බව, කෙලෙස් උපදින බව තමන්ගේ හිතේ තමන් තේරුම් ගත්තට පස්සේ මේ කෙලෙස් නොඋපදවන්න අදිස්ථානයක් ඇති කරගන්න පුළුවන් ප්‍රාර්ථනාවක් කරලා එකෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ප්‍රාර්ථනාව තියෙන්නේ ලෞකික වශයෙන් ලබා ගන්න, එකතු කරගන්න, ගොඩ ගහගන්න, අයිති කරගන්න, උපාදානය කරගන්න තියෙන දේවල් විතරයි ප්‍රාර්ථනා කරලා ලබා ගන්න පුළුවන්. ඒ නිසා නිවන කිසිසේත්ම ප්‍රාර්ථනාවකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේක රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං. කය කරන්න ඕන, කපලා අයින් කළා, ඉවත් කළා, අස් කරන්න ඕන. බව උදුරා දමන්නට අදිෂ්ඨානයක් මිසක් ප්‍රාර්ථනාවක් උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා ආගමේ තියෙන්නේ ප්‍රාර්ථනාව, ධර්මයේ තියෙන්නේ අදිෂ්ඨානය. එක දෙකක්. මොකෝ ආගම තියෙන්නේ මේ පැවැත්ම හොඳ කරගන්න. හොඳ යහපත් නිවැරදි පැවැත්මක් දිගින් දිගටම ආගම කියන වචනෙම තියෙන්නේ මේ පැවැත්ම හොඳින් පවත්වාගෙන යන්නට උපකාර වන වැඩපිළිවෙලක් තමයි ආගම් කියන්නේ. ආගම කියන වචනෙම අර්ථ ගන්නවා. ඉතින් ඒක නිසා ආගමේ තියෙන ප්‍රාර්ථනා, ධර්මයේ තියෙන අදිෂ්ඨාන. ධර්මයේ ප්‍රාර්ථනාවක් තියෙන්න බෑ. අද වැරදිලා මිනිස්සු නිවන් ප්‍රාර්ථනා කරනවා. නමුත් නිවන් ප්‍රාර්ථනා කළ ලබාගත් කෙනෙක්, ලබා ගන්න පුළුවන් කෙනෙක් කිසි දවසක කොහෙදිවත් කාටවත් හම්බු වෙලත් නැහැ, හම්බු වෙන්නෙත් නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ, මෙම මධ්‍ය දේශේ ජීවත්වන අපහැර ලෝ වෙනත් රටවල ජීවත්වන බෞද්ධාගම නොවන වෙනත් ආගම් ධර්මයන් අනුගමනය කරන මනුෂ්‍යයන්ට බුද්ධ ධර්මයේ ඵල විපාක අදාළ වේද?
අදාළ වෙනවා 100%. හේතුව හරිනම් ඒ අයටත් හේතුව හරි, හේතුව වැරදි නම් ඒ අයටත්. මේක කිසිම ජාතියකට, ආගමකට, වර්ණයකට, ගැහැණු පිරිමි හෝ මහණ බමුණන් හෝ, ඔය තවත් නොයෙකුත් ඉන්නවනේ පූජකයන්, පරිබ්‍රාජකයන්, නිගණ්ඨයන් ඒ කාලේ හිටියේ, ඒ කිසිම කෙනෙකුට මේ මනසක් තියනවා නම්, මනස තියෙන ඕනම කෙනෙකුට නිවන් දකින්නත් පුළුවන්, මේ පරතෝගෝෂික ප්‍රත්‍ය ලබන්නත් පුළුවන්, මජ්ක්‍ධිමේසු ජනපදයට එන්නත් පුළුවන්, ඒ වගේම මගපල් ලබන්නත් මනසක් තියෙන ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. හැබැයි ධර්මය අහලා දැනගෙන මේ තමන්ගේ තුලින් තමා පිළිබඳව යථා භූත ඥාන දර්ශනයක් ලබා ගන්න ඕන. ඇයි අපි මේ ජීවත් වෙන්නේ? මේ ජීවත් වෙන්නේ රාගය, ද්වේෂය, මෝහය පවත්වාගෙන යන හින්දා. මේ ජීවත් වෙන්න හේතුව ඒකම එකයි, වෙන මොකක්වත් නෙමෙයි. මේ රාගය, ද්වේෂය, මෝහය ඉතින් අස් කරන්න පුළුවන් නම් ඒකට ජාතියක්, ආගමක්, රටක්, වර්ගයක්, වයසක් අවශ්‍ය වෙන්නේ නැහැ. රාගය, ද්වේෂය, මෝහය හිතෙන් ඉවත් කරන්න බැරි නම් ඒ පුද්ගලයාට නිවනක් ඇත්තේ නැහැ. ඒ නිසා සිංහල වුණත්, බෞද්ධ වුණත්, මේ රටේ හිටියත්, පිටරටක හිටියත්, ඕන කෙනෙකුට මේ රාගය, ද්වේෂය, මෝහය තේරුම් ගන්න පුළුවන් නම් කුසලම් පජානාති, අකුසලම් පජානාති, කුසල මූලම් පජානාති, අකුසල මූලම් පජානාති කියන අතර තමයි මේ තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට මේ ධර්ම අවබෝධයෙන්, ධර්ම ඥාණයෙන් මේ රාගය, ද්වේෂය, මෝහය තමන්ගේ හිතේ උපදින අවස්ථාව පජානාති කියන එක දැක්කගෙන සික්කති, විහෙරති, පච්චවෙක්කති, සම්පජානකාරී වූති වෙලා මගපල් ලබන්න පුළුවන්කම තියෙනවා.
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධානුශාසනං. මෙම ගාථාවේ තේරුම පහදා දෙන්න.
මේක තියෙන්නේ දුවතාවයක්. සබ්බ පාපස්ස කුසල අස්ස, අස්ස පස්ස තියෙන්නේ, ආනපාන තියෙන්නේ, කරණීය අකරණීය තියෙන්නේ. අස්ස සති, පස්ස සති තමයි දෙක නියෙන්නේ මේ. ඒ නිසා සබ්බ පාපස්ස මේ සියලු පාපයන් ප්‍රහාණය කළා, ඉවත් කළා, අස් කළා, පජහති කළා, නිදහස් වෙන්න ඕන. එක සබ්බ පාපස්ස. ඒ වගේම කුසල අස්ස. ඒක තියෙන්නේ ආශ්‍රය කරන කුණු සලායරලා සුද්ධ පවිත්‍ර වීම කුසලස්ස. ඒ අනුව උප සම්පජ්ජ විහෙරති වෙන්න පුළුවන්, උප සම්පදා වෙන්න පුළුවන්. ඒ අනුව සචිත්ත පරියෝ දපනම්. සචිත්ත තමන්ගේ හිත අර පාපය පස්ස කරනකොට, කුසලය අස්ස කරනකොට, ආශ්‍රය කරනකොට අර දුවතාවයේ තේරුම් ගත්තාම මේක සචිත්තය, සචිත්ත පරියෝ පූර්ණ වශයෙන් තපන වෙනවා, දමන වෙනවා, සංවර වෙනවා, ශික්ෂණය වෙනවා, හික්මෙනවා. ඒ පුද්ගලයා ඒ අනුව නිවනට සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒතං බුද්ධ අනුශාසන බව උදුරා දෙමීමට මේ සියලු බුදුවරුන් දේශනා කර අනුශාසනා. බුද්ධ කියන්නේ මෙතන බව උදුරා දෙමීම. නැතු මේ බුද්ධ කියන වචනයක් ඒ කාලේ තිබුණේ නැහැ. බුද්ධ කියන්නේ බව උදුරා දෙමීමට සියලු අර ලෞතර බුදුවරුන්, එහෙම නැත්නම් ප්‍රඥන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ තමා ක්‍රමයේ තමා ක්‍රමවිදයේ තමා පිළිවෙත තමා පරියාප්තිය තමා මේ බුද්ධ අනුශාසන කිව්වේ. බුද්ධ කියන්නේ භව උද්දරා දෙමීම. නැතුව මේ පුද්ගලයෙකුට නමක් එහෙම නෙමෙයි මේ බුද්ධ කියන්නේ මෙතන භව උද්දරා දෙමීම. ඒතම් බුද්ධ භව උද්දරා දෙමීමට මේ දේශනා කරලා අදාළ අනුශාසනය අඩංගු දේශනාවයි කියන එකයි ඒතම් බුද්ධ අනුශාසනම්
කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සීලප්පත පරාමාස හා විපස්සනා භාවනාව යන පදේ විපස්සනා යන්න සරලව පැහැදිලි කර දෙන්න.
විපස්සනා වචන දෙකක්. වී කියන්නේ වෙන් කරනවා. අර කෙලෙස් කුණු කලු කිඩුටු දෙ අර පස්ස කළ යුතු ප්‍රහාණය කළ යුතු ඉවත් කළ යුතු අස් කළ යුතු දේ ඉසල වෙන් කරන්න ඕන. ඒ වෙන් කළා අත්හරින්න ඕන. විහෙරති විපස්සනා. ඊට පස්සේ ඒ වෙන් කරලා අස් කරන්න ඕන, අයින් කරන්න ඕන, ඉවත් කරන්න ඕන. ඒක හිතෙන් සහ මුලින්ම මුදවා නිදහස් කරන්න ඕන. ඒක තමයි විපස්සනා. අනුපස්සනා කියන්නේ අලුතෙන් එන කෙලෙස් ගති. අනු කියන්නේ අලුතෙන්. ඒ අලුතෙන් එන කෙලෙස් ගති ඉවත් කිරීම අනුපස්සනා. දැන් තියෙන මතුවෙන කෙලෙස් ගති අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ වගේ දේවල් විපස්සනා කරන්න පුළුවන්. ඒ අනුව වෙන් කර කර අස් කිරීම, පස්සනා කිරීම, ප්‍රහාණය කිරීම, අයින් කිරීම හිතට එන එන අවස්ථාවේ ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච ඉවත් කිරීම තමයි විපස්සනා. ඒ වගේම අලුතෙන් එන සිතුවිලි අයින් කිරීම අනුපස්සනා. දෙකෙන්ම නිවනට උපකාර වෙනවා. සතර සතිපට්ඨානයේ වැඩලා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා.
ස්වාමීන් වහන්ස, අප ජීවිත කාලය තුල විටක සැපත් විටක දුකත් උරුම වන්නේ යම් කාලසටහනකට අනුවද? එම කාලසටහන සකස් වන්නේ කිනම් ධර්මතාවයක් අනුවද?
හේතුඵල ධර්මයට අදාළව හේතුව කරන්නේ කවුද? තමන්. ඵලයේ උරුම වෙන්නේ කාටද? තමන්ට. හේතුව යහපත් නම් ඵලය දිගටම යහපත්. හේතුව අයහපත් නම්, හේතුව වැරදි නම්, හේතුව කර්මයක් නම් ඒ පුද්ගලයාට කර්මය කරගහ ගන්න වෙනවා. කර්මයේ දායාදය හැටියට, කම්ම යෝනි කම්ම බන්දු හැටියට කර්මය උරුම වෙනවා, පටිසන්ධිනවා. ඉතින් ඒක නිසා අපි දැන් කල්පනා කරගන්න ඕන මේ ධර්මයේ නොදන්නා කාලේ අපි වැරදි හේතු ඕන තරම් කරන්න ඇති. දැන් ධර්මයේ දැනගත්තට පස්සේ අද මේ මොහොතේ ඉඳන් අපි කරන්න ඕන මොනවද? මේ හේතු, රාග හේතු, ద్వේෂ හේතු, මෝහ හේතු තමන්ගේ හිතට අරමුණු වෙනවා නම් එනවා නම් අලුතෙන්, ඒ අලුතෙන් වර්තමාන මොහොතේන රාගය, ద్వේෂය, මෝහය කියන හේතු නොකර හේතු බංගා නිරුජ්ජති කරන්න ඕන. ඒ අනුව ඒ හේතුව නොකර නකාරී හොති වෙන්න ඕන. ඒ අනුව සම්පජානකාරී හොති වුණාම ඵලය යහපත්, විපාකය යහපත්, නිවනට හේතු වෙනවා, පැවැත්ම අවසන් වෙනවා. ඉතින් ඒක නිසා මේ හේතු කරන්නේ තමන්, ඵල උරුම වෙන්නේ තමන්ට. හේතුව යහපත් නම් යහපත් ඵල තමන්ට උරුම වෙනවා, හේතුව අයහපත් නම් අපල අයහපත් ඵල උරුම වෙනවා. ඒ මිසක් මේක කවුරුවක් විශ්වකර්මයක් හෝ වෙනත් කිසිම දෙයක් හෝ වෙන කර්ම ශක්තියක් හෝ කර්ම නියාමයේ බුදු දේශනාවට අදාළ නැහැ. ඒක මේ ජෛන මහාවීරතුමාගේ ධර්මයක්. උපනිෂද් ධර්මයේ ජෛන මහාවීරතුමාගේ ධර්මයේ තමයි මේ කර්මයෙන් සියල්ල සිද්ධ වෙයි කිව්වේ. බුදුහාමුදුරුවෝ කොහෙවත් මේ සියල්ල කර්මයෙන් සිද්ධ වෙයි කියලා කොතනකවත් කවදාකවත් කිව්වේ නැහැ. කර්මයේ එක හේතුවක් පමණයි. මේ කර්මයට අපිට ප්‍රතිකර්ම කරන්න පුළුවන් හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා ක්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා සියලු කර්මය උදුරා දමන්නට, උට්ටාන කරන්නට, කම්මාන්ත කරන්නට මිනිහෙක් ඇටියට මනසක් තියෙන කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා කියන එක තමයි බුද්ධ දේශනාව, බුද්ධ භාෂිතය, මේ උතුම් නිර්මල ධර්මය.
ස්වාමීන් වහන්සේ, මතු බුදුවන මෛත්‍රී බුදුන් දැන් සිටින්නේ කොහේද?
මොකටද දන්නේ? ඇයි මේ බුද්ධ ශාසනය එපා වෙලාද? මේ බුද්ධ ධර්මය එපා වෙලාද? මේ එහෙම කෙනෙක් බුදුහාමුදුරුව අපේ ගෞතම බුදුහාමුදුරුව කවදක්වත් කියලා නැහැ මතු බුදු වෙනවා කියලා තියෙනවා යම් යම් අය. අනාගතයටත් ඉදිරියටත් බුදු වෙනවා. නමුත් මේ අනාගත වංශ දේශනාව කියලා පොළොන්නරි යුගයේ ලියපු පොතක තියෙන කතාවක් තමයි මේ අනාගත වංශ දේශනාව. මේක නිසා මිනිස්සු හරියට අර දැන් මේ ගෞතම බුද්ධ ශාසනයට නිග්‍රහ කරන මේ ගෞතම බුද්ධ ශාසනයට අවමානයක් අපහාසයක් කරන වැඩ කරනවා. ඔය මතු බුදු වෙන බුදුන් දකින්නට ප්‍රාර්ථනා කිරීමෙන් ඉල්ලීමෙන් යාඥා කිරීමෙන් අර මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියන වචනයක් හදාගන්න. ඒකින්ද තමයි ඔය මෛත්‍රී බුදුහාමුදුරු හොයන්නේ. ඔය මෛත්‍රී බුදුහාමුදුරු වඳින්නේ. මේ ජීවමානව ඉන්න බුදුහාමුදුරුව මේ ධර්මය තේරුම් නොගත්ත මිනිස්සු කම්මාවරණය කරගෙන ආර්ය උපාදයක් කරගෙන නිවන වහගන්නවා තමන්ගේ කල්ප කාලාන්තරයකට. ඒක වැරදි ධර්මයක්, වැරදි ආගමක මහායාන ධර්මයෙන් ආපු වැරදි මතයක්. ඔව් තව 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 ලක්ෂ වාරයක් කියන්නේ. දැන් මෛත්‍රී බුදුහාමුදුරුව කොයි කාලේ කවදා බුදු වෙයිද කියලා කාටද කියන්න පුළුවන් සාහිතිකයක්? ඊට වඩා ඩේන්ජරස් වැඩක් තියෙනවා. මෛත්‍රී බුදුහාමුදුරුව බුදු වෙන කාලේ තමන් කොහේ ආයිද කියන්න පුළුවන්ද? බැරි වෙලාවත් අපායට ගියොත්, බැරි වෙලාවත් අර අක්කන සූත්‍රයේ තියෙන අසඤ්ඤ තලයකට ගියොත්, අර දීර්ඝායුෂ දේවනිකායකට ගියොත්, අර මේ අසිත තවුස වගේ මොකද වෙන්නේ? කාටද නිවන් තියෙන්නේ? කාටද මෛත්‍රී බුදුහාමුදුරුව දකින්න පුළුවන් වෙන්නේ? කාටද කම සම්පත්තිය ලබන්න පුළුවන් වෙන්නේ? කාටද සාතිකයක් දෙන්න පුළුවන් වෙන්නේ? මෛත්‍රී බුදුහාමුදුරුව බුදු වෙන ධම්ම හොතේ තමනුත් මේ බුද්ධ ධාතනය තුළ නිවන් දකින්නගෙන. නමුත් මේ අද අතේ තියෙන නිවන ඇයි මෙහෙම අත්තරින්නේ? අද නිවන තියෙන කොහෙද? තමන්ගේ අතේ තියෙනවා. අතේ තියෙන නිවන අත්තර දාලා නොදැක්ක නොදුටු සාතිකයක් නැති මේ දේවල් තමයි ඔය ප්‍රාර්ථනා කර කර යාඥා කර කර මිනිස්සු මේ ආගමේ මහායාන ආගමෙන් ඉගැන්වුව වැරදි දෙයක් ඕක. එනිසා මතු බුදු වෙන බුදු කෙනෙක් ඉන්න එක ඇත්ත. බුදු වෙනවා කවදා හරි බව උදුරා තමන්නට මාර්ගයේ කවුරු හරි පිළිවෙත හොයාගත්තොත් ඒ පුද්ගලයා ඒ උත්තමයා බුදු වෙනවා. නමුත් ඒ කාලෙ වෙනකොට තමන් කොහේ ඉන්නවද කියලා, තමන් කොහේ උපදිනවද කියලා කාටවත් සාහිතිකයක් දෙන්න බෑ. මේ ඉපදුනත් අර අක්කන සූත්‍රයේ තියෙන මේ මජ්ක්‍ධිමේසු ජනපදේශ නැතුව අර පච්චා මේ ප්‍රත්‍යන්ත ජනපදයක සුනාපරන්තයක ඉපදුනොත් මොකද වෙන්නේ? ඒත් බෑනේ. ඉතින් අද මේ සියලු දේ තියෙනවා. මේ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චා ජාතෝ වෙලා තියෙනවා. මේ පරම්පරිත සිරි සද්ධර්මය තියෙනවා. මේ බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා. ඇයි මේක පයින් ගහලා අර නොදැක්ක නොදුටු අර මෙතේ බුදුන් කියන මේ සංකල්පයක් මත පස්සේ ගිහිල්ලා ඇයි මේ අතරමං කරන්නේ මිනිසුන්? ඇයි මේ අතරමං වෙන්නේ මිනිස්සු? මේක තමයි අඥානකම. එනිසා තව කොච්චර කාලයක් ඉපදෙන්න වෙයිද කියලා කාටවත් සාහිතිකයක් දෙන්න බෑ. කොයි අපායට හරි ගියොත් එහෙම සතර අපායට නැවත මෙතේ බුදුන් දැක නිවන් දැකීමක් කිසි දවසක වෙන්නේ නැහැ. ඒ නිසා මේ අතේ තියෙන නිවන මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ මේ වර්තමාන මොහොතේ නිවන් දකින්න පුළුවන් මේ හැකියාව ශක්තිය තව දුරටත් තමා විසින් තමා තුලින් තමන් ලබා ගන්නට මේ ලැබූ අවස්ථාවට පයින් ගහන්න එපැයි කියලා මං කාරුණිකව සියලු පින්වතුන්ට ආයාචනා කරනවා.
ස්වාමීන් වහන්සේ, චුතිසිත සහ ප්‍රතිසන්දිය අතර සම්බන්ධයක් ප්‍රතිසන්දියට චුතිසිත සහ ප්‍රතිසන්දිය අතර සම්බන්ධයක් ප්‍රතිසන්දියට එකම බලපෑම චුතිසිතද යන්නත් කාරණකෝ විග්‍රහ කරනවා.
මොකද්ද මේ ප්‍රශ්න ටිකක්?
චුතිසිත සහ ප්‍රතිසන්දිය අතර සම්බන්ධයත්.
ඔව්.
ප්‍රතිසන්දිය එකම ප්‍රතිසන්ධියට එකම බලපෑම චුතිසිතද යන්න කාරණක විග්‍රහ කරනවා.
දැන් මෙහෙමයි. චුතිසිත කියන්නේ දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් මරණාසන්න මොහොතේ ලැබෙන මේ ජීවත් වෙන කාලේ අර මරණයට පෙර ලැබෙන අවසාන සිතට කියනවා චුති සිත කියලා. ඒ චුති සිතට මේක ප්‍රතිසන්ධියක් වෙනවා නම් වෙන්නේ ගතියක් නිසා. ඒ නිසා මේ මෙතන බුදුහාමුදුරුව මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ මේක විභංග ප්‍රකරණෙත් මා මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණෙත් මේක විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා උප්පාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධි. පටිසන්ධියට එන්නේ මොකද්ද? නිමිත්ත. නිමිත්ත පටිසන්ධි. පටිසන්ධි ගතින් ගති ආයුහණං ආයුහණං නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවති. මේ පටිච්ච සම්පාද විග්‍රහය. ඒ නිසා දැන් අර චුතිසිතත් සමග තමන්ට නිමිත්තක් එනවා. මේක මහා කම්ම විභංග සූත්‍රයේ චූල කම්ම විභංග සූත්‍රයේ තව කම්ම විග්‍රහ කරපු නොඑක් සූත්‍රවලත් බුදුහාමුදුරුවෝ මේ කම්ම විෂය විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා තමන් මේ ජීවිත කාලය තුල හොඳ සිහියෙන් ඉන්න කාලේ කරපු හොඳ හෝ නරක හෝ යහපත් හෝ අයහපත් හෝ ඒ ගතියක් හැටියට තමන්ගේ හිතේ පුරුදු කරගත්ත පුහුණු කරගත්ත දේ තමයි ගරුක කර්මයක් හැටියට නිමිත්ත හැටියට උපදින්නේ. හොඳ දේ කළා නම් අපි ආනපාන සති සමාධියේ පිහිටානම් හිතනනම් අපි මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය බුද්ධානුස්සතිය වැඩි යනම් අර පග්ගුණ සූත්‍රයේ තියෙනවා මේ නිමිත්ත කොයි ආකාරයටද එන්නේ කියලා. ඒ නිසා දැන් අපි මේ මිත්‍යා දෘෂ්ටිකයන් හැටියට යමක් අල්ලගන්න එකතු කරගන්න උපාදානය කරගන්න පංචස්කන්ධය අල්ලගන්න සියලු ආකාරයේ වූ නිමිත්ත තිබුණනම් හිතේ මරණ මොහොතේ Tamante නිමිත්ත වෙනස් කරගන්න බෑ. හාමුදුරු නමක් ගෙනල්ලා බණ කිව්වයි කියලා හෝ රේඩියෝ එකෙන් පිරිතක් දැම්මයි කියලා ওই නිමිත්ත වෙනස් වෙන්නේ නැහැ. නිමිත්ත වෙනස් කරගන්න බෑ. අර චුතිසිතේ එන්නේ ඊට වඩා බලවත්. ඊටත් තවත් එකක් තියෙනවා. තවත් විග්‍රහයක් තියෙනවා. මේ චුතිසිත අවසාන සිත මේ නිමිත්තක් වෙන මේ ඇහැකනනාසය දිවකය මන කියන මේ හයෙන් අර බාහිර සම්බන්ධකම් තියෙන ආගන්තුක උපකිලිට්ටේන උපකිලිට්ටම් කියන අර බාහිර පහ ඉබේම නැති වෙනවා. ඒ නැති වෙලා යම් චිත්තක්ෂණ ගණනකට පස්සේ තමයි මේ චුතිසිත ඇවිල්ලා පුද්ගලයෙක් මැරෙන්නේ. ඉතින් එතකොට අර අවසාන මොහොතේ අපි හාමුදුරු නමක් ගෙනල්ලා බණ කිව්වට ඒ පුද්ගලයාට අර කණෙන් ඇහෙන ධර්මය අර අවසාන නිමිත්තට අර චුතිසිතට පෙර සිහිපත් කරන්න බැරි වෙනවා. ඒ වෙන විට ඒ පුද්ගලයාගේ මනස විතරයි මනායතනේ විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අර චක්කායතනේ සෝතායතනේ ගානායතනේ ජීවායතනේ කායායතනේ කියන බාහිර ආයතන පහ වැහිලා ඒ අනුව අර අධ්‍යාත්මික වශයෙන් තමන් පුරුදු කරගත්ත පුහුණු කරගත්ත බලවත්ම ගතියකට අනුව තමයි ගති නිමිත්ත. ගති නිමිත්තට අනුව තමයි ගති පටිසන්ධිය. ගති පටිසන්ධියට අනුව තමයි ගති රුව ගති ගුණ ගති බල ගති බව සියලු දේ ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි අවසාන මොහොතේ අපිට පුළුවන් කමක් නැහැ මේ නිමිත්ත චුතිසිත වෙනස් කර ගන්න. වෙනස් කර ගන්නවා නම් අපිට අද ඉඳන්ම මේ යහපත් දේ සුවදේ තීනි සුචරිතය පුරුදු කර ගන්න ඕන. ඒක තමයි ධම්මානුධම්ම පටිපදා. ඒ අනුව අපිට පුළුවන් නිමිත්ත යහපත් දේ වෙනස් කර ගන්න. නිවනට උපකාර වන ආකාරයටම අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා ගින්නත්වයෙන් වෙනස් කර ගන්න. ඒ අනුව මේ ධර්මය නියමාකාරයට අහලා මේ මග පුරුදු කරපු වුණ කෙනෙකුට අර චුතිසිත අර නිමිත්තට අදාළව යහපත් ආකාරයට එනවා. ඒ අනුව මේ උපාදානයෙන් මිදී නිදහස් වෙලා මගඵල ලැබලා අවසාන මොහොතේ වූ චුතිසිත උපාදානය කර නොගත්තොත් අරහත් ඵලයෙන් නිවන් දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා තේරුම් ගත යුතුයි, දැන් මේ අපි හොඳට මනස තියෙන ජීවත් වෙන හොඳට මේ පුරුදු කරගන්න පුහුණු වෙන පුළුවන් කාලේ අපි මේ ධර්මය අහලා මේ ධර්මය අනුගමනය කළා මේ පාර හොයාගෙන මේ මග හරි ගස්සගත්තොත් අපේ නිමිත්ත අර චුද්ධිසිතට පෙර එන නිමිත්ත යහපත් නිමිත්තක් වෙනවා, නිවනට උපකාර වෙන නිමිත්තක් වෙනවා. අපි දුගතියකට යන්නේ නැහැ. මගපල් ලැබලා අර උපාදානයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. පුරුදු කරගත්තොත් අවසාන මොහොතේත් ඔය ආනාපාන සතියම තමයි එන්නේ. පුරුදු කර දැන් අපි තරහක් හිත දෙන්නේ නැහැ, මෛත්‍රියක්මයි එන්නේ. අපි දැන් පුරුදු කරගත්තොත් අපිට තරහක් ආවත් ඒ තරහ එවලෙම අයින් කරලා මෛත්‍රී කරන්න පුළුවන්. පුරුදු කරගත්තේ නැත්නම් අපි පුරුදු කරේ තරහෙන් තරහක් නම් මොකද වෙන්නේ? තරහ ගන්න නම් ඒ පුරුද්දට අනුව අර චුද්ධි නිමිත්ත පටිසන්ධිය සියලු දේ වෙනවා. ඒක නිසා මේ පුරුදු කරගන්නවයි පුහුණු කරගන්නවයි කියන එක තමයි අපි කරන්න ඕන. ආනපාන සත් සමාධිය කියන්නේ ඒකයි. අතු වෙනම ගන්න මේ. අස්වස්ස තමයි පුරුදු කරගන්න ඕන. පිහිටන්න ඕන. මැරෙන මොහොතේ හරි බලයක් ලැබලා නිවන් දකින්න. නියම විදියට පුරුදු කරගෙන පුහුණු කරගෙන නොකඩවා ගියෝ. ඒක සහතිකයි.
ස්වාමීන් වහන්සේ
ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටසකුත් තිබුණා නේද?
ඔව්.
ඒක මොකද්ද? තව පොඩ්ඩක් වෙලා තියෙනවා. ඒකින්ද තව ප්‍රශ්න එකයිද
තියෙන්නේ? ඔව්. තව තියෙනවා. අසඤ්ඤතලවල උපත ලබා ඇත්තේ ධානයන් ලැබූ අයද?
දැන් ජීවත් වෙලා ඉන්න කාලේ ඔය අරූපී ධාන ලැබුවොත් අසඤ්ඤතල ලැබුවොත් අර අසඤ්ඤ විසඤ්ඤ කියන தത്വයට පත් වුණා. ඒ අසඤ්ඤ විසඤ්ඤ தത്വය බහුලව පුරුදු කරගත්තොත් දිගින් දිගටම අර අරූපී අසඤ්ඤ ධාන ලැබුවොත් පුරුදු කරගත්තොත් පුහුණු කරගත්තොත් මැරෙන මොහොතේ අර චුතිසිත අර නිමිත්ත එන්නේ කොහාටද? අර සුවය. අර අසඤ්ඤ සුවය තමයි ලැබෙන්නේ. එතකොට ඒ අසඤ්ඤ සුවයට උපාදානය කරගත්තොත් කොහෙද ලැබෙන්නේ? අර ආකාස සංඥායතනේ, ආකිඤ්ඤායතනේ, විඥානඤ්ඤායතනේ, නේව සංඥානා සංඥා කියන අසඤ්ඤතල හතරෙන් එකක තමයි ඒ පුද්ගලයා උපත ලබන්නේ. මොකද පුරුදු කරගත්තේ, පුහුණු කරගත්තේ, ජීවත් වෙලා ඉන්න කාලේ මනස හොඳට තියෙන කාලේ මොකද්ද? මේ අරූපී අසඤ්ඤ ධ්‍යාන. ඒක නිසා දැන් හොඳට තේරුම් ගන්න ඕන අපේ මේ මනස හොඳට තියෙන කාලේ අපි පුරුදු කරගත්ත, පුහුණු කරගත්ත ගති අනුව තමයි අපිට ඉදිරියේ ඒ ගතියට අනුව තමා ගති නිමිත්ත, ගති නිමිත්තට අනුව තමා ගති පටිසන්ධිය, ගති පටිසන්ධියට අනුව තමා ආයුහණං නිබ්බති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ලම එන්නේ. මේ බුද්ධ දේශනාවේ ගැඹුරු පටිච්ච සමුප්පාද විග්‍රහයක්. මේක ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද ධර්මය කියලා කියනවා.
ස්වාමීන් වහන්ස සාදු සාදු යන්නේහි තේරුම කුමක්ද? එය බුද්ධ භාෂිතයට අනුකූලද?
ඔව්. බුදුහාමුදුරුවෝ මේ සාදු විග්‍රහ කළා. කොහොමද අපි ඇයි තුන් සැරයක් හෝ හතර සැරයක් සාදු කියනවා? දැන් සාදු කියන්නේ දැන් අපි මේ දැන් අද බුද්ධාගමේ නම් මේක අනුමත කරනවා වගේ එකක්. අපි හොඳ යමක් යහපත් වැඩක් දැන් කවුරු හරි කාට හරි මොකක් හරි වුණාමත් දැන් ප්‍රභාකරන් මැරුණම අනේ සාදු සාදු කිව්වේ නැද්ද? එහෙමත් කිව්ව නේද? ඈ දැන් ගමේ හිටියනම් මේ බොහොම කරදරකාරයෙක්, අමාරුකාරයෙක්, අපහසුකාරයෙක් මැරුණට පස්සේ අනේ සාදු සාදු කියන්නේ නැද්ද? ඒක පෘථග්ජන පුද්ගලයන්ගේ අනුමත කිරීම. නමුත් මේ බුද්ධ දේශනාවට අනුව සාදු විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි සාදු කායේන සංවරෝ සාදු. සාදු වාචාය සංවරෝ දෙවෙනි එක. මනසා සංවරෝ සාදු තුන්වෙනි එක. සාදු සබ්බත් සංවර හතරවෙනි. එනිසා සාදු 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 කියන කියන්නේ මේ හතරම තියෙනවා. මේ හතරටම සම්බන්ධ වචනෙකුත් තියෙනවා. මොකද්ද වචනේ? සංවර. කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවර. සංවර නැත්නම් සාදු නැහැ. සාදු කියන්නේ සුහද, සුදු හදවත, හිත පිරිසිදු, හිතේ ඇති වූ චිත්ත ප්‍රසාදය, ප්‍රමෝදය, ප්‍රසන්න බව, පිරිසිදු බව අදහස් කරන වචනයක් සාදු. හැබැයි සංවර නැත්නම් සාදු නැහැ. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ මේ සං විග්‍රහ කරද්දී කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ නිවනමයි. මේ නිවනමයි මේ පද හතරෙන්, මේ සාදු කියන පද හතරෙන්, මේ සංවර වීමෙන් සතර ආකාරයට සංවර සංසිඳීම සම්මා තුනම පූර්ණ වෙන වචනයක් පදයක් බුද්ධ භාෂිතේ මේක විග්‍රහ කරලා තියෙනවා සං විග්‍රහයේදී. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සංවර වෙන්නේ කවුද, කොහොමද, කොතැනද, කාටද මේ සංවර විය හැක්කේ? තමන්ට. වෙන කාටවත් සංවර කරලා දෙන්න බෑ. ඔය ඇහැ කන නාසය දිවකය මන කිසි දෙයක් සංවර කරලා දෙන්න කාටවත් අම්මට තාත්තට බෑ, ගුරුවරුන්ට බෑ, මේ දරුවන්ට. ඉතින් ඒක නිසා තමන්ම මේ සංවර තේරුම් ගත්තොත් අන්නේ පුද්ගලයාට පුළුවන් වෙනවා සංවර සීලය පිළිපදලා මේ කායන සංවරෝ වෙන්න, වාචාය සංවරෝ වෙන්න, මනසා සංවරෝ කරගන්න. ඒ අනුව සාදු සබ්බත් සංවරෝ කියන ත්‍රි සීකාය පිළිපදලා මඟපල ලබන්න.
ස්වාමීන් වහන්සේ, බුද්ධ ඥාන පද හතර කරුණාකර පැහැදිලි කර දෙනු මැනවි.
මේක ජූලහත්ති පදෝපම සූත්‍රෙත්, කායගත සති සූත්‍රෙත්, වම්මික සූත්‍රෙත්, තව සූත්‍ර අර මේ රතවිනීත සූත්‍රෙත් සූත්‍ර සිය දහස් ගානක මේ බුද්ධ ඥාන පද හතර විග්‍රහ කරලා තියෙනවා. පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කරන තැන තමා මේ ජූලහත්ති පද උපමා සූත්‍රෙත්. මේ පද හතර උපමා කළා ඇතාගේ පාද හතරට. ඒක නිසා මේ ධර්මස්කන්ධය නැමැති මේ විශාල මේ කඳ දරන්නේ මේ සන්දෙස්සේති, සම්මාදපේති, සමුත්තේජේති, සම්පහන්සේති කියන බුද්ධ ඥාන පද හතරෙන් කියලා අර ජානිසෝනි බ්‍රාහ්මණයට බුදුහාමුදුරුව ජූලහත්ති පදෝපම සූත්‍රයේ විග්‍රහ කරද්දී දේශනා කළා. කායගත සති සූත්‍රයේ සම්තිත්‍තති, සම්නිසීදති, ඒකෝදිහොත සම්මාදියති කියලා මේ බුද්ධ ඥාන පද හතර විග්‍රහ කළා. ඒ නිසා මේ සංවර සංසිඳීම සම්සුම් සම්මා මේ හතරම තමයි. මේ හතරම නිවන සංවර වීම, ඉන්ද්‍රිය සංසිඳවීම, සම්සුම් වීම, සම්මා කියන තත්වයට පත් වීම. මා කියන්නේ සදාටම සහ මුලින්ම මිදී නිදහස් වෙන සංවලි. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. ඒ නිසා මේ බුද්ධ ඥාන පද හතරේ තියෙන මේ රාගය, ద్వේෂය, මෝහය කියන මේ සංසාර බැඳීම සම්බන්ධතාවයක් ඇතිවන මේ කිලුටු ගති තුන තමයි සංගති තුන. තින්නම් සංගති. සංගති තුනක් උපදිනවා මිනිහෙක් ගාව. මේ සංගති වර කරන්න ඕන, වාරණය කරන්න ඕන. ඒක තේරුම් ගන්න අර සන්දේශේති කියන බුද්ධ ඥාන පද හතරෙන් මේ බුදුහාමුදුරුවෝ මේ සන්දේශනාවක් කරලා මේ සං ඇති වෙන උපදින ආකාරය, ක්‍රියාත්මක වන ආකාරය අවිද්‍යා මූල පටිච්ච සම්පාද විග්‍රහයෙන් විග්‍රහ කරලා දුන්නා. ඒ වගේම මේ සං වලින් මිදී නිදහස් වෙන්න පුළුවන් සම්මාද පේති. සං වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සං උපදින තැන හොයලා ඒ සං උච්ඡේදනය කරන්න පුළුවන්. සමුච්ඡේදනය කරන්න පුළුවන්. නැවත නූපදින විදිහට සං මුල, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ගලවලා අස් කළා ඉවත් කරන්න පුළුවන් ඒක සමුච්ඡේදයේදී ඒ අනුව සම්පහන්සේති කියන මේ නිවනට උපකාර වන මේ බුද්ධ ඥාන පද හතර තමයි අර චූලහත්ති පදෝපම සූත්‍රේ නැවතත් සීල සමාධි ප්‍රඥා හැටියට සංවර සංසිඳීම සම්මා හැටියට යනිසෝනි බ්‍රාහ්මණයට මේ විග්‍රහ කරලා දුන්න බුද්ධ ඥාන පද හතර මේක සංදේශනාවමයි පස්සේ කාලෙක මේක යටපත් වුණා යට ගියා ආගමට සංවර සංසිඳීම සම්මා මොකක්වත් බෑ වේරමණී විරමණය වැළකීම පමණයි පුළුවන්
ස්වාමීන් වහන්සේ කල්පයක් යන විස්තර කිරීමට දහම් පොත්වල උපමා දෙකක් දක්වා ඇත මෙම බුද්ධ දේශනාවද්ද යන්නත් කල්පයක් යන්න කුමක්දයි සඳහා විස්තර කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
ඔව් කල්පය කියන්නේ මාගදී භාෂා වචනයක් කල්පය කියන්නේ කාලපරාසය දැන් යම් කිසි කෙනෙක් මේ කල්පය මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ මහා කල්පය මහා බද්ධ කල්පය කල්පය කියන මේ වචන තුනක් හෝ හතරකින් මේ කල්පය විග්‍රහ කරලා තියෙනවා. දැන් අර ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුව ආයු සංකරණ අර ආයු සංහරණය කරනදී බුදුහාමුදුරන්ට ආරාධනා කරන්න තිබ්බ කල්පයක් ජීවත් වෙන්න. මෙතෙන්දි කල්පයක් කිව්වේ කීයද? කල්පරාශිය කීයද? අවුරුදු 120යි උපරිම කල්පයක් ජීවත් වෙන්න කිව්වේ නැතුව මේ කවදක්වත් මැරෙන්නේ නැතුව කෝටි ගණක් ඉන්නේද? අර යොදුනක් දිග යොදුනක් ගැඹුරු යොදුනක් ගැඹුරු මොකද්ද ඒක? ඒක කල්පේ නෙමෙයි. ඒක මොකද්ද? මහා බද්ධ කල්පය. බද්ධ කියන්නේ මොකද? බැඳි බැඳි ආව මේ අතීත දිග අපි මේ සංසාර ගමනට රාගෙන් ද්වේෂෙන් මොහෙන් මේ කෙලෙස් උපදව උපදව නැවත නැවත බැඳි බැඳි ආපු කල්පය මහා බද්ධ කල්පය. ඒක යොදුනක් ගැඹුර යොදුනක් දිග යොදුනක් පළල අර ටැංකියකට අබෑට දාලා අබෑට එකින් එක ගත්තට වඩා දිගයි. කුබ්බා කෝටි න පඤ්ඤායති කියලා බුදුහාමුදුරුවම කිව්වා. ඒ කියන්නේ පටන් ගත්ත තැන ඒ මහා බද්ධ කල්පයටත් වඩා මේ බැඳි බැඳි ආපු කාල පරාසය දිගයි දුරයි. ඒක කෙරවලක් හොයන්න පඤ්ඤායති කුබ්බේ කෝටි. අර මුල් කෙරවල ඒ පටන් ගත්ත තැන කිසි කෙනෙකුට හොයන්න බැරි තරම් දිගයි එකයි අර උපමාව දුන්නේ. ඊට පස්සේ ඒ මහා බද්ධ කල්පය. බද්ධ කල්පය කියලා තව එකක් තියෙනවා. දැන් අපි මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳෙන කල්පය බද්ධ කල්පය. ඉතින් ඒක නිසා කල්පය බද්ධ කල්පය මහා බද්ධ කල්පය කියලා මාගදී භාෂාවේ තුනක් තියෙනවා. කල්පය කියන්නේ කාල පරාසය. එතන මේ ලක්ෂ කතාවක් බුද්ධ දේශනාවේ නැහැ. එතන තියෙන කප්පය. එතන තියෙන කල්පයක්. කප්පයක්. කාල පරාසයක්. මේ තේරුම් ගන්න ගිය කල්පය. මොකක් තේරුම් ගන්න ගියද? කරුණු තුනක්. ත්‍රි හේතු තේරුම් ගන්න ගිය කාල පරාසය. සාර අසංකය කප්පය. තුනක් කරුණු තුනක් තියෙනවා. කරුණු තුන මොකද්ද? සංසාරයි කියලා තේරුම් ගත්ත කල්පය. සං අසං කරන්න මේ සං අසං කරන්න පුළුවන් කියලා තේරුම් ගත්ත කල්පරාසය. සංකය කරන්න මේ රාගය ද්වේෂය මෝහය කපන්න කපල ඉවත් කරන්න සහ මුලින්ම මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා තේරුම් ගත්ත කාලය. මේ තුන තේරුම් ගන්න ගිය කාලය සාර අසංකය කප්පය. මේක කොහෙන් කවුරු කවදා හෝ මේක මේ හතරක් දැම්මද දන්නේ. දැන් මේක හතරක් දානවා නම් චතු චත්තාරෝ කියන එක තියෙන්න ඕන. මගධි භාෂාවේ හතරට කියන්නේ චතු චතුන්නම් චත්තාරෝ මේ චතු කියන වචනේ. නමුත් මෙතන ওই චතු කියන වචනයක් නැහැ. මෙතන මේ සංපද තුනක එකතුවක් තියෙන්නේ සංසාර අනේක ජාති සංසාර ඊට පස්සේ සං අසං කරන්න පුළුවන් මේ රාගය ද්වේෂය මෝහය අලෝභ අධිස සමෝහ හැටියට අසං කරන්න පුළුවන්. ඒ වගේම මේ රාගය ද්වේෂය මෝහය රාගකය ද්වේෂකය මෝහකය කියන කපලා කෙලස් බැමි කපන්නට පුළුවන්. ඉතින් ඒ කාල ඒ තුන සාක්ෂාත් කරගෙන ඒක තේරුම් ගන්නට ගිය කාල පරාසය සාර අසංකය කප්පය කිව්වා. නමුත් මේක පරිවර්තකයෝ ලක්ෂයකුත් ඔකට එකතු කළා කොහොම හරි මොන හේතුවක් නිසා දන්නේ.
ස්වාමීන් වහන්සේ නාම රූප යනු පංචස්කන්ධයටද? නාම රූප යනු පංචස්කන්ධයද?
නෑ, පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. නාම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට දෙකක්. මේක හොඳට තේරුම් ගන්න ඕන පංචස්කන්ධයයි නාම රූපයි දෙකක්. එකක් එහෙම නෙමෙයි අදවා ඔක්කොම පටලවාගෙන තියෙන්නේ. අදවා තේරුම් ගන්න බැරුව ඉන්නේ. දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අපි අත්හැරලා යනවා. එකනිගේ රූපං ජිරති නාම ගොත්තං නජිරති. නොදිරණ කොටසක් ඉතුරු වෙනවා. ඒක නාම. දිරණ කොටසක් දිරලා යනවා. ඒක රූප. මේක තේරුම් ගත යුතු ධර්මතාවය.
අති ගෞරවනීය ස්වාමීන් වහන්ස,
අවසාන ප්‍රශ්නද?
ඔව්, අවසාන දේශනාව.
මොකද්ද ලොකු?
නෑ නෑ ස්වාමීන් වහන්ස, පොඩි එක. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස, අති ගෞරවනීය අපගේ ගුරු දෙවියන් වහන්ස, ඔබ වහන්සේට නිදික් නිරෝගී සුව චිර ජීවනය ලැබ මෙම උතුම් කාර්ය චිරාත් කාලයක් මෙලෙස ඉටු කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවයි අපි සියලු දෙනාම මෙසේ ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන්නෙමු. සාදු සාදු සාදු.
හොඳයි, ඒ වුණාට මේක හැමදාම දිගටම කරන්න පුළුවන් කියලා හිතන්න එපා. දැන් මේක සීමා සහිත බුදුහාමුදුරුවන්ටත් අවුරුදු ගානකට වඩා ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒක නිසා මේ ධර්මයේ මතුවෙච්ච අවස්ථාවේ ප්‍රමාදයක් නොවී පුළුවන් තරම් ඉක්මනට මේ ධර්මයේ තියෙන වෙලාවේ තමන්ටත් තමන්ගේ මේ ආත්ම ශක්තිය උපදවාගෙන මේ ධර්මඥානය උපදවාගෙන තමනුත් මේ සංසාර දුකෙන් සදාටම මිදී නිදහස් වන මේ විමුක්ති මාර්ගය හොයාගන්න හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන. ඒ නිසා කොයි වෙලාවෙ කවදා මේ තත්වයෙන් වෙනස් වෙන්න පුළුවන් වෙයිද කියන්න බෑ. කාටවත් සාතිකයක් දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. ඉතින් ඒක නිසා මේ ධර්මය දැනට සංදේශනාව දේශනා කළා. සියලු අංග සම්පූර්ණව සංඥානපද සියලු ආකාරයෙන් දෝතාවි විග්‍රහ කළා, ත්‍රිපරිවට්ටේ විග්‍රහ කළා, චතුරාර්ය සත්‍ය ධර්මයේ විග්‍රහ කළා, පටිච්චසමුප්පාද ධර්මයේ පින කුසලය විග්‍රහ කරලා තියෙනවා, මාර්ග ප්‍රතිපදාව සියලු දේ ඔය අංග 10කින් යුතුව විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා තමනුත් මේකෙන් මේ ධර්මය අහලා දැනගෙන තෝරාගෙන මේ මාර්ගචර්යාව නිවැරදිව තේරුම් ගත්තා නම් තමන්ටත් මේ නිවන අතැඟුලක්සේ තමන් ගාව තියෙන බව තේරේ. ඉතින් ඒක නිසා මේ තවත් බොහෝ අය මේ ධර්මය අහලත් තව තවත් තැන්වල යනවා. ඒකට ගියාට වරදක් නැහැ, මම එපේ කියන්නේ. යම් යම් ආකාරයට ගියාට කමක් නැහැ, හෙව්වට කමක් නැහැ. නමුත් මේ හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා ආනපාන සති සමාධියේ පීඨා කටයුතු කරන්න පුළුවන් නම් ඒ කාර්ය පරිශ්‍රණයක්. ඒක තමන්ට කවදක්වත් වරදින තැනක් නෙමෙයි. ඉතින් ඒක නිසා මගදී බොහෝ පින්වතුන් මෙතෙන්ට ආව මේ අවුරුදු පහුගිය අවුරුදු 10ක් වෙනවා දැන් මේ ලබන අවුරුද්දට 2007 මුලින්නම් මේ ධර්මයේ දේශනා කළා. අවුරුදු 10ක් සම්පූර්ණ වෙන අවස්ථාව වෙනකොට ලක්ෂ 25ක් 30ක් මේ ධර්මය අහන්නව. නමුත් එකෙන් කොටසක් මේ ගන්න බැරුව යම් ආවරණයක් නිසා අපි ගාවම හිටිය බොහෝ අයත් නැවතත් නොමගට අයාලි ගියා, මග ඇරුණා, අත ඇරුණා. ඒක කම්මාවරණ. ඉතින් ඒක නිසා දැනටත් අදටත් සමහරු අත්හැරලා යනවා. අත්හැරන එක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඒ ඒ අයගේම කම්මාවරණේ ඒ ඒ අයට මග වාර වහ ගැනීම. ඉතින් ඒක නිසා මෙතෙන්ට හැමදාම එන්න ඕන කියලා අපේ තීරණයක් හෝ නීතියක් නැහැ. තමන් ගෙදර ඉඳන් හෝ මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ එක දවසක් දෙකක් ඇහුවත් ඇති පරතෝගෝෂපත් ලැබුණාම මග ආනපාන සති සමාධි වඩාගෙන මග අනුගමනය කරන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි, එහෙනම් දැන් පින් අනුමෝදන් කිරීම. හොඳයි, එහෙනම් දැන් තියෙන්නේ තව කාර්යයන් දෙකක් කරන්න තියෙනවා විනාඩි 10ක් ඇතුළත. අපි මෙතෙක් කල් මේ ධර්ම දේශනාවන් 2007 ආරම්භ කරපු දවසේ ඉඳන් අද වෙනකම්ම සෑම පසළොස් පොහොයක් දවසකදීම මේ විශ්වයට, මේ ස්වභාව ධර්මයට, මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර මිනිසාට ජීවත් වෙන්න හිතකර තැනක් බවට පත් කරන්නට උපකාර වන පරිදි සත්‍යක්‍රියා බලයක්, සුදු කිරණ ශක්තියක් පතුරවන්නට කටයුතු කළා. ඒ නිසා දැන් මේ වයස ආවත් අපිට එකෙන් බාධාවක් උනේ නැහැ. දැන් මේ පින්වතුන් යනකොට ගිහිල්ලා ඉවර වුණාට පස්සේ බොහෝ දුරට මේ වැහි වැටේ. ඉතින් ඒක නිසා මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරටත්, ඒ වගේම මේ පංචස්කන්ධයටත්, අපි මේ රූප කොටසටත්, නාම කොටසටත් යම් ආකාරයක අපේ පිරිසිදු චිත්ත කිරණ පතුරලා සත්‍යක්‍රියා බලයක් පතුරන්න ඕන. ඒ නිසා රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව මේ විශ්වයට, මේ සත්තුන්ට, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ දේවා, සබ්බේ සත්තා බාන්තු සුඛිතා කියලා, ඒ තේන සත්‍යවා ජීන සුවත්‍යෝති කියලා මේ සත්‍යක්‍රියා බලයෙන් ඒ සියලු දෙනාට යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා සියලු දෙනෙක්ම මෙත් සිතින් යුතුව තුන් සිත පහදාගෙන සුදු කිරණ පතුරවන්නට සත්‍යක්‍රියා බලයක් පතුරවන්න. ඒ අනුව තමන්ටත් යහපතක්, අනුන්ටත් යහපතක් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. එනම් කවුරුත් විනාඩි 3ක්වත් අලුම වශයෙන් පිරිසි චේතනාවක් ඇතුව යහපත් සිතින්, මෙත් සිතින්, රාගයෙන් තුරව, ද්වේෂයෙන් තුරව, මෝහයෙන් තුරව මේ සත්‍යක්‍රියා බලය පතුරවලා විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරවන්න. කවුරුත් සාදු කාර්යයක් දෙන්න. හොඳයි පින්වතුනි, එමනම් කවුරුත් සාදුකාරයක්. මේ සත්‍ය ක්‍රියා බලයෙන් සියලු දෙනාටත්, සියලු දෙවිදේවතාවුන්ටත්, සියලු භූත ප්‍රේතාදී වූ අයටත්, සියලු සත්‍යයන්ටත්, සියලු ප්‍රාණීන්ටත්, ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරටත්, ගහකොළවලටත්, විශ්වයටත්, ස්වභාව ධර්මයටත් මේ සුදු කිරණ ශක්තියෙන් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක්ම වේවා කියලා සාදු කරා. දැන් අවසාන අවස්ථාව තියෙන්නේ පින් අනුමෝදන් කරන්න. මෙතෙන්දී අද මේ දිනය තුළ ඒ නවගමුව බෝමීඩිය ප්‍රදේශයෙන් පැමිණි විශාල පිරිසක්, ඒ චමත් මහත්මයා ඇතුළු පිරිසත්, ඒ වගේම ඒ නීල් ධර්මප්‍රිය, බුද්ධප්‍රිය ඒ පවුලේ සියලු දෙනාත්, ඒකට සම්බන්ධ වූ තවත් නම් වශයෙන් නොකීවත් විශාල පිරිසක් නවගම බෝමීඩිය පැත්තෙන් මේ දානමය පින්කමට සහභාගී වුණා. ඒගොල්ලෝ ඊයේ අවසන් ධම්ම මේ බඩු ගෙනල්ලා නොයෙකුත් ආකාරයේ මහන්සි වෙලා තමන්ගේ ශ්‍රමය, කාලය, මුදල් කැප කළා. මේ පින්වතුන්ට සිවුවනක් පිරිසට හිල් දානය, බුද්ධ පූජාව පූජ කළ හිල් දානය දුන්නා. ඒ වගේම දවල් බුද්ධ පූජාව පූජ කළා, දවල් දානය දුන්නා. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාටත්, අපි ඒ සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතිවරුන්ටත් පින් දෙන්න ඕන. ඒ සියලු දෙනාටත් යහපතක්, සිතක්, ශාන්තියක්, සානයක් වෙන්න මේ පුණ්‍ය ශක්තිය එයටත් පවරන්න ඕන. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණි ඔබ සැම සියලු දෙනාගේ නමින් මිය පරලෝකීය අනන්ත අප්‍රමාණ සංසාරගත ඥාතීන්, මිත්‍රයන්, මෞදිමෝපියන්, වැඩිහිටියන් බොහෝ දෙනා පින් ගන්නට දැන් මෙතෙන්ට පැමිණලා ඉන්නවා. ඒ නිසා ඒ සියලු ඥාතීන්ට කැපකොට ඒ අයගේ හිත පිරෙන්නට පින් අනුමෝදන් කරලා පින් පවරන්න ඕන. ඒ නිසා තමන්ගේ තුන්සිත පහදාගෙන පිරිසිදු චේතනාවක් ඇතුව මේ පින් ලබාගෙන ඒ අයටත් මේ සංසාර දුකින් මිදී නිදහස් වෙන්නට, ඒ අයවත් මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවක් ඇතුව පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න ඕන. ඉතින් ඒක නිසා ඒ සියලු දෙනාවත් සිහිපත් කළා. ඒ අතරම මේ කොරියාවට ගිය ලංකාවේ ඒ තරුණ මහත්මයෙක් මිය පරලොව ගිහිල්ලා තියෙනවා කොරියාවේදී රියානුතරකින්. ඒ නිසා ඒ වයිජී ජයලත් කුමාර නිල්වැල්ල ඒ ප්‍රදේශෙන් ඒ කෙනෙක් මේ පින් අනුමෝදන් කරනවා. ඒ අයටත්, ඒ හදිසියනතුරුකින් මිය පරලෝකීය පුද්ගලයාටත් මේ සියලු දෙනා එකතු වීමේ දෙන පිණ එවන් හදිසියනතුරුකට පත් වෙන්නට මින් ඉදිරියට කිසි දවසකත් මේ කර්ම ශක්තියක් උපකාර වේවා. මේ පින් බලයෙන් ඒ සියලු කර්ම ශක්තියින් ඉවත් වී හදිසියනතුරුකින් මිය පරලෝ යන්නට මෙම් උපදින උපදින අවස්ථාවකදීවත් මෙවන් අනුතුරක් නොවේවා කියලා සාදුකාරයත්. ඒ වගේම තම තමන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම දෙනාටත්, ඒ වගේම පින් බලාපොරොත්තු වෙන ඉන්න සියලු පරදත්ත උපජීවීන්ටත් පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තිය බලයෙන් ඒ අයටත් සසර දුකින් මිදී නිදහස් වන්නට මේ පින හේතු වාසනා වේවා කියලා සාදුකාරය. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. ඉතාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤක් මාමී බාල සමාගමු සතන් සමාගමෝ තුයාව නිබාන පත්තියා.